තෙරුවන් සරණ හැම දෙනාටම. අපි එහෙනම් පටන් ගමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි. එතකොට අදත් අපි මේ විදිහට එකතු වෙලා, පිරිසක් විදිහට එකතු වෙලා, දැන් දින සති කිහිපයක් තිස්සේ කරගෙන ආපු මේ වැඩපිළිවෙල ඉදිරියට පවත්වන්න තමයි බලාපොරොත්තුව. එතකොට අදත් මුලින් විනාඩි කිහිපයක් යොදාගෙන අපි බලමු මේ යම් කිසි පැහැදිලි කිරීමක් කරගෙන එතනින් එහාට ඒ ප්‍රශ්නවලට යොමු වෙන්න. එතකොට මම අද මේ සාකච්ඡාව පටන් ගන්න කැමති යම් කිසි දෙයක් ඉදිරිපත් කරන්න. මොකද්ද මේ බිඳෙන බඳුනක් ගැන තමයි ඉදිරිපත් කරන්න යන්නේ. එතකොට අපි හිතමු මේ විදියට. දැන් අපේ ගෙදරක තියෙනවා අපි බොහොම වටිනා කියන විදියට සලකන පෝසිලේන් භාණ්ඩයක්. එතකොට මේක බොහොම ලස්සන, මේක බොහොම අලංකාර දෙයක් විදියට අපි මේක තියාගෙන ඉන්නවා. එතකොට මෙහෙම තියාගෙන ඉන්නකොට මේක අපි කාලයක් තිස්සේ මෙහෙම තියාගන්න උත්සාහ කරනකොට මොකද වෙන්නේ? යම්කිසි අවස්ථාවක මේක බිමට වැටිලා, මොකක් හරි අතපසු වීමක් නිසා බිමට වැටිලා කැඩිලා බිඳිලා විසිරිලා යනවා. එතකොට අපිට මොන වගේ හැඟීමක් අපේ හිතට ඇති වෙයිද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. අපි මේකට දක්වන ප්‍රතික්‍රියාව මොන වගේ දෙයක්ද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. එතකොට හිතලා බලන්න, තම තමුන්ට මෙහෙම දෙයක් වුණොත්, බොහොම වටිනා කියන විදියට සලකන දෙයක් බිඳිලා විසිරිලා ගියොත් අපි මොන විදිහේ ප්‍රතික්‍රියාවක්ද මේ සඳහා දක්වන්නේ කියලා පොඩ්ඩක් මොහොතක් අරගෙන කල්පනා කරන්න. එතකොට මම ওই විදිහේ ප්‍රශ්නයක් ඇහුවාම දවසක් ඒ මහත්තයෙක් පිළිතුරු දුන්නා, මොකද්ද ස්වාමීන් වහන්සේ මේක බිඳුනහම දුකක් ඇති වෙනවා, මේ හිතේ කනගාටුවක් දුකක් ශෝකයක් ඇති වෙනවා, මෙන්න මේ මම ආදරෙන් බලාගත්ත දේ මේ විදිහට කැඩිලා බිඳිලා විසිරිලා ගියා, මම වටිනා කියන විදිහට සලකපු දේ මේ විදිහට කැඩිලා බිඳිලා විසිරිලා ගියා. ඊළඟට ස්වාමීන් වහන්සේ මේක ඉක්මනට අස් කරලා දාන්න, මේක ඉක්මනට අතුපතු ගාලා මේ කැලිටි එක එකතු කරලා විසි කරලා දාන්නත් අදහසක් හිතේ ඉක්මනට ඇති වෙනවා කියලා මේ මාත්‍යා උත්තර දුන්නා. එතකොට එන්නේ විදිහේ දෙයක් අපේ හිත තුල තියෙනවා. මොකද්ද? අපි මේක කැඩිලා බිඳිලා විසිරිලා ගියාම ඒ සම්බන්ධයෙන් දුකක් ශෝකයක් හිතේ ඇති කර ගන්නවා, දුක් වෙනවා. ඒක තමයි අපේ පළවෙනිම ප්‍රතික්‍රියාව. මේක දැකපු ගමන් අපේ හිත ඇතුලේ නිකන් දුකක් ශෝකයක් හට ගන්නවා. මේක බොහොම ආදරෙන් රැක බලාගත්ත විදිහ මතක් වෙනවා. ඒක ඒ විදිහට තියාගන්න බැරි වුණා නේද කියලා අපේ හිත ඇතුලේ ඔන්න ඔය විදිහේ ශෝකයක් දුකක් හට ගන්නවා. ඒක තමයි පළවෙනි දේ. ඊළඟට දෙවනියට මොකද වෙන්නේ? මේ තැනත්තා මේක ඉක්මනට අතුපතු ගාලා අයින් කළා, මේ කැලිටික කොහේ හරි මුල්ලකට කළා දාන්න උත්සාහවත් වෙනවා. අර තියුණ අර කැඩිලා බිඳිලා විසිරලා ගියපු එක ඉක්මනට හංග ගන්න උත්සාහවත් වෙනවා. ඔන්න ඔය විදිහේ දෙවිදිහකට අපි මේ වගේ දෙයකට ප්‍රතික්‍රියා කරනවා. එතකොට ඔහොම තමයි අපේ සාමාන්‍ය ප්‍රතික්‍රියාව. එතකොට දැන් අපේ ජීවිතවලත් මේ විදිහට පෝසිලෙන් බාණ්ඩ වගේ රැක බලා ගන්න දේවල් අපි ළඟ තියෙනවා. අපි බොහොම ආදරෙන් ඒවා රැක බලා ගන්නවා. බොහොම ආදරෙන් එකතු කරගෙන ඉන්නවා. බොහොම ගෞරවයක් ගරු නම්බු සඳහා මේ දේවල් අපි ඉදිරිපත් කරගෙන ඉන්නවා. එතකොට අපේ ඒ ගෙදර තියෙන ස්ථානවල බොහොම හැමෝටම ආපු ගමන් පේන විදිහට මේ වගේ දේවල් තියාගෙන ඉන්නවා. එතකොට මේ වගේ දෙයක් කැඩිලා බිඳිලා විසිරලා ගියොත් අපි මොකද වෙන්නේ? අපිට අපේ හිත ඇතුලෙත් අන්න අර විදිහේ දුකක් කරදරයක් හට ගන්නවා. අපි ඒකට හඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. මොකද්ද? මම මේ ආදරෙන් රැක බලාගත්ත දේ මේ විදිහට විනාශ වෙලා ගියා, මට ඒකේ විදිහට පවත්ව ගන්න බැරි වුණා කියලා මේ තැනත්ත දුකක් ඇති කරගන්නවා. ඒ වගේම මොකද කරන්නේ? මේක ඉක්මනට මේ වෙච්ච කලබෑ ගෑනිය, මේ වෙච්ච කරදරේ මොකද්ද? ඉක්මනට අතුපදු ගාලා අස්සකට මුල්ලකට කරලා මේක වහලා උනේ නෑ වගේ, මෙහෙම දෙයක් මෙතන තියුනේ නෑ වගේ ඉන්න ස්වභාවයකුත් අපේ ඇතුලේ තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියා දක්වන්නේ. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාව තමයි අපේ සාමාන්‍ය ක්‍රමය. එතකොට දැන් අපි මේ විදිහට මේ භාවනාවක් වඩන, එහෙම නැත්නම් සිහිය වඩන පිරිසක් විදිහට අපි මොකද කරන්නේ? අපි උත්සාහ කරනවා අපේ මේ ඇතුළත යන ක්‍රියාවලිය ගැන යම්කිසි අවධානයක් පිහිටව ගන්න. ඇවිදිනකොට බලනවා ඇවිදින එක අපිට දැනෙනවාද කියන දේ පිළිබඳ අවධානයකින් යන්න. වාඩි වෙලා ඉන්නකොට බලනවා වාඩි වෙලා ඉන්න දේ අපිට දැනෙනවාද කියලා ඒ පිළිබඳ අවධානයක් ඇති කරගන්න. එතකොට ඔන්න ඔය විදිහේ අවධානයකින් තමයි අපි මුලින් ක්‍රියා කරන්න. එතකොට මේ තැනැත්තා ඇවිදින ගමන් ඒ ඇවිදින දේ ගැන, පය වදින දේ විදිහ ගැන, ඒ කකුල වදින පොළවේ ස්පර්ශය ගැන ඔන විදිහට අවධානයෙන් ඉන්න. ඒ වගේම වාඩි වෙලා ඉන්නකොට බලනවා, මම මේ වාඩි වෙලා ඉන්නකොට මට මේ ඉරියව්ව දැනෙන්නේ කොහොමද, මගේ කය දැනෙන්නේ කොහොමද, මං කොයි විදිහටද ඒක පවත්වන්නේ කියලා ඒ පිළිබඳ අවධානයකින් ඉන්නවා. ඒක විස්තර සහිතව ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා. ඉතින් ওই විදිහට පටන් ගන්න වැඩි තම තමන්ගේ දිනදා ජීවිතෙත් ඒ වැඩ කටයුතු කරන ගම බලනවා, මම මේ වැඩ යම්කිසි වැඩක් කරනවාද, ඒ වැඩේ පිළිබඳ අවධානයකින් මට ඉන්න පුළුවන්ද කියලා බලනවා. ඉතින් ওই විදිහට තමයි ওই උත්සාහය පටන් ගන්න. ඉතින් ඔහොම පටන් ගන්න උත්සාහය කාලෙත් එක්ක ටිකෙන් ටික උත්සාහ කළා මේ තැනත්තා යම්කිසි විදිහක මේ සතිය කියන දේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වුණොත්. නැවත නැවත උත්සාහවත් කළ දවසක් දෙකක් සතියක් දෙකක් නෙමෙයි මාස කීපයක් අවුරුදු කීපයක් එක දිගට උත්සාහවත් වෙලා මේක ටික ටික තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගන්න, තමන්ගේ ජීවිතයට යොමු කරගන්න පුළුවන් වුණොත් මේ තැනත්තර තේරෙනවා මේ හැම දෙයක්ම මෙන්න මේ ඇති වෙන නැති වෙන ස්වභාවය ඇති. මේ හැම දෙයක්ම බිඳෙන ස්වභාවය ඇති. මේ අපි ස්ථිරයි අනිවාර්යෙන් මේක විය යුතුයි මේක හොඳයි කියලා අරගන දේවල් මොන ස්වභාවයක් ඇතිද? අන්න අර බිඳෙන ස්වභාවයක් ඇති. බිඳිමිදි යන ස්වභාවයක් ඇති දේවල් තමයි මේ හැම දෙයම අපි ස්ථිර විදියට සැලකුවට මොකද? අන්න ඒ විදිහේ ධර්මතාවයක් මේ හැම දෙය පිටිපස්සෙම තියෙනවා. එතකොට මේ තැනත්තාර විදිහට අපි හිතමු යම්කිසි දෙයක් බිඳිලා යන්න කලින්ම තමුන්ගේ ජීවිතයේ තියෙන බොහොම වටිනා වස්තු, තමුන්ගේ මේ ජීවිතයේ බොහොම අගනා විදියට සලකන දේවල් බිඳිලා යන්න කලින්ම මෙන්න මේ සිහියෙන් බලාගෙන ඉන්නකොට තේරෙනවා මෙන්න මේකත් බිඳෙන සුළු දෙයක්. මේ මම බොහොම අගනා විදියට රැස් කරගන්න වස්තුව, බොහොම අගනා විදියට එකතු කරගෙන ඉන්න දේ බිඳෙන සුළු දෙයක් කියලා මේ තැනැත්තට තේරෙනවා. බිඳිලා නෑ තාම, වැටිලා නෑ බිමට, තාම හොඳට තියෙනවා. නමුත් මේක දිහා බැලුවාම තේරෙනවා මේක කවදාහරි දවසක බිඳිලා යන දෙයක්. එතකොට මෙන්න මේ විදිහේ වෙනස් විදිහ බැල්මකින් අර කලින් වගේ නොබිදෙයි කියන අදහසකින් ආරක්ෂක කරගන්න ඕනි කියන අදහසකින් වෙනුවට මේ තැනැත්තා මේ දිහා බලනවා මොකද්ද මේක කොයිලාවේ හරි බිඳිලා යන සුළු දෙයක්. දැන් මේ බාණ්ඩේ හොඳට තියෙනවා. නමුත් දැනටම මේක බිඳිලා වගේ තමයි මේ තැනත්ත සලකන්නේ. මේ බිඳිච්ච බාණ්ඩයක් දිහා බලන විදිහට තමයි මේ බොහොම වටිනා අගනා බාණ්ඩේ දිහා බලන්නේ. එතකොට මොකද්ද මේ ජීවිතයේ වෙන පරිවර්තනය කියලා බැලුවොත් මෙන්න මේ වටිනා දේ එක්ක ගත කරන හැම මොහොතක්ම බොහොම වටිනා මොහොතක් වෙනවා. අර සිහියෙන් ගත කරන හැම මොහොතක්ම බොහොම වටිනා මොහොතක් වෙනවා. මොකද මේක කොයි වෙලාවෙ කැඩිලා බිඳිලා විසිරලා යයිද කියන්න බෑ. එතකොට මොකද කරන්නේ? අර වටිනා දෙයක් එක්ක, වටිනා කියන භාණ්ඩයක් එක්ක ජීවන හැම මොහොතක්ම බොහොම අගනා විදිහට බොහොම එලඹ සිටි සිහියෙන් මුළු හදවතින්ම ගෙවන්න උත්සාහ කරනවා. මොකද කොයි වෙලාවෙ මේකේ බිඳිලා කැඩිලා බිඳිලා විසිරලා යයිද දන්නේ. එන්නේ විදිහේ පරිවර්තනයක් මේ කෙනෙක්ගේ හිත ඇතුලේ වෙනවා. දැන් අපි ජීවිතේ දිහා බැලුවොත් අපි නොයෙකුත් දේවල් කරනවා. අපි බොහෝ දේවල් කරන්නේ මේ මොහොත ගැන අවධානයෙන් මුළු හදින්ම නෙමෙයි, වෙන දෙයක් ගැන කල්පනා කරමින් කරනවා. එතකොට මොකක් හරි අපි හිතමු ගෙදර දොරේ වැඩක් කරනවා. නමුත් ඒක ගැන නෙමෙයි අදහස. ඒ වෙනුවට කල්පනා කරනවා මම තව පැය කිහිපයකින් මෙන්න මේ විදිහේ වැඩක් කරන්න තියෙනවා, රූපවාහිනිය බලන්න තියෙනවා, කොහේ හරි ගමනක් යන්න තියෙනවා, කැමති දෙයක් කරන්න තියෙනවා. ඔන්න ඔය විදිහට හිත හිත අර වැඩේ කරනවා. එතකොට මොකද වෙන්නේ? අර මුළු හදින්ම කරනව වෙනුවට වෙන හදකින් තමයි මේ වැඩේ කරන්නේ. එතකොට අර වර්තමාන මොහොතේ ඒ කරන වැඩේ පිළිබඳ අපේ අවධානය වෙනුවට අපි වෙනකුත් දේවල් පිළිබඳ හිත හිත තමයි ගත කරන්නේ. එතකොට අර බිඳෙන බඳුනක් එක්ක තමයි වැඩ කටයුතු කරන්නේ. කොයි වෙලාවෙ බිඳිලා විසිරලා යයිද දන්නේ නැහැ. නමුත් මේ බඳුන ගැන අවධානය වෙනුවට අපි වෙන වෙන අලුත් අලුත් දේවල් ගැන කල්පනා කර කර තමයි මේ වැඩේ කරන්නේ. එතකොට ඔය විදිහේ ක්‍රමයකට වැඩ කටයුතු කරන කෙනෙක් මොකද කරන්නේ? ටිකෙන් ටික තේරෙනවා මේ හැම දෙයක්ම මේ වර්තමාන මොහොතේ අපිට ගත කරන්න පුළුවන් නම් අනේ වෙලාවේ මේකට මුළු හදින්ම යොමු වෙන්න පුළුවන් නම් ඒ මොහොත අපිට ගිලිහෙන්නේ නැහැ. මේ යම්කිසි කෙනෙක් පුද්ගලයෙක් වෙන්න පුළුවන් තමුන්ගේ ජීවිතේ. එහෙම නැත්නම් යම්කිසි වටිනා දෙයක් වෙන්න පුළුවන්. තමුන් කැමැතිම වෘත්තියක් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් කමක් නැහැ. ඒ කරන වැඩේ මුළු හදින්ම කරන්න උත්සාහවත් වෙනවා. මොකද මේ අපේ ජීවිතේ ඉන්න වටිනා පුද්ගලයා. එහෙම නැත්නම් මේ අපි කරන ආස වැඩේ. එහෙම නැත්නම් මේ අපේ තියෙන වෘත්තිය. කොයි වෙලාවෙ කැඩිලා බිඳිලා විසිරලා යයිද දන්නේ. මේ හැම දෙයක්ම බිඳෙන සුළු ස්වභාවය ඇති. දැනටම බිඳිලා තියෙන්නේ. ආයි වැටෙන දෙයක් නැහැ. ඕක බිඳිලාම තමයි තියෙන්නේ. ඕක අපි ස්ථිරයි විදිහට අරගත්ත දවසේම, මේක මම හොඳයි කියලා එකතු කරගත්ත දවසේම, අන්න ඒත් එක්කම බිඳීමක් ලියවිලා තියෙන්නේ. අපි හිතනවා මේ ජීවිතේ මේ වැරදින පරදින තැන්, නරක වෙන තැන්, මිය යන තැන්, ඕවා තමයි නරක කියලා. නමුත් ඇත්තටම මේ ජීවිතේ උපදිනකොටම, ඒ උප්පත්තිය ලබනකොටම ඔය නොය බින්දින තැන් ටිකත් එක්ක, ඔය කඩදළු ටිකත් එක්ක, ඔය පැලිරි ටිකත් එක්ක තමයි මේ උප්පත්තිය ලැබලා තියෙන්නේ. එතකොට ඒවා පේන දවසට අපි කනගාටු වුණාට මොකද? ඇත්තටම මේ බඳුන කලින්ම බිඳිලා තිවිච්ච එකක්. අපි මේක බිඳිලා නැහැ කියලා අරගත්තන මොකද? මේක කලින්ම බිඳිලා තිවිච්ච එකක් කියලා මේ තැනත්තට යම් කිසි දැනීමක් හැඟීමක් එන්න පුළුවන්. අන්න ඒ දැනීම හැඟීම හේතු වෙනවා මොකක් සඳහාද? අන්න අර යම් යම් වැඩක් කරනවාද? ඒ වැඩේ පුළු හදින්ම කරන්න, පූර්ණ අවධානයෙන් කරන්න, ඒ වැඩේට යොමු වෙලා කරන්න මේ තැනත්තට ඒක හේතු වෙනවා. දැන් අපි හිතමු ඔන්න උදාහරණයක් ගත්තොත්, දැන් ත්‍රිපිටකෙන් උදාහරණයක් ගත්තොත්, ඔන්න යම්කිසි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? ආනන්ද, මගේ ඇවෑමෙන් පස්සේ සංඝයා කැමති නම් මේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද අයින් කරගත්තට කමක් නැහැ, ඒවා ඉවත් කරගත්තට කමක් නැහැ කියලා මේ ආනන්ද හාමුදුරන්ට කියනවා. ඉතින් ආනන්ද හාමුදුරුව ඔළුව වනලා මොකක් හරි කළා, ප්‍රතිචාරයක් දක්වන්නේ නැතිනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කොහොම හරි පරිනිබ්බාණයෙන් පස්සේ ඔන්න දැන් සංඝයා වහන්සේලා එකතු වෙලා අර ප්‍රථම ධර්ම සංගායනාව කරන කාලේදී මේ පිරිසට ආනන්ද හාමුදුරුව කියනවා, භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම දෙයක් කිව්වා. මොකද්ද කිව්වේ ආනන්ද? සංඝයා කැමති නම් මගේ ඇවෑමෙන් පස්සේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද අයින් කරගන්න කිව්වා කියලා වෙන ආනන්ද හාමුදුරුව ප්‍රකාශයක් කරනවා. එතකොට මෙතන ඉන්දිය සංඝයා වහන්සේලා, අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලා පිරිස ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, එතකොට ආනන්ද එහෙනම් ඇහුවද මේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද කියන්නේ මොනවද කියලා? එතකොට ආනන්ද හාමුදුරුව අමුතු විදිහේ පිළිතුරක් දෙන, මොකද්ද? මම මේ හිමිකක් ඇහුවේ නැහැ. දැන් වැඩේ ඔක්කොම අවුල්. මොකද්ද දැන් කුද්ධානුකුද්ධක අයින් කරගන්න කිව්වා, නමුත් ඒ වුණාට අහලා නැහැ මොකද්ද මේ කුද්ධානුකුද්ධක කියන්නේ කියලා. ඉතින් එක එක්කෙනා එක එක අදහස් පළ කරනවා. කෙනෙක් කියනවා මේ පරාජික හතර ඇරෙන ඉතුරු ටික ඔක්කොම කුද්ධානුකුද්ධක. තව කෙනෙක් කියනවා මේ සංඝාදිශේසයි පරාජිකයි ඇරෙන ඉතුරු ටික කුද්ධානුකුද්ධක. ඔන්න ඔය විදිහට නොයෙකුත් මත පළ කරනවා මේ රහතන් වහන්සේලා 500ක්. එතකොට ඔහොම මත පළ කරාට මොකද? කාටවත් නිගමනයකට එන්න හැකියාවක් නැහැ. මේකයි ගුද්ධානුකුද්ධක කියලා නිගමනයකට එන්න හැකියාවක් නැහැ. ඉතින් ওই විදිහට කාලේ ගෙවිගෙන යනකොට මේ ස්වාමීන් වහන්සේලා පිරිස එකතු වෙලා ආනන්ද හාමුදුරට මෙන්න මේ විදිහේ චෝදනාවක් කරනවා. මොකද්ද? චෝදනාව පහක් කරනවා. පහෙන් එකක් තමයි මෙන්න මේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද මොනවද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවේ නැහැ. ඒ පිළිබඳ විමසුවේ නැහැ. ඒ ප්‍රකාශ කරපු වෙලාවේ ඒ පිළිබඳ විමසුවේ නැහැ කියලා චෝදනාවක් කරනවා. ඒක මේ ආනන්ද හාමුදුරුව කරපු වැරදි වැඩක් කියලා චෝදනාවක් කරනවා. අන්න එතකොට ආනන්ද හාමුදුරුව අමුතු විදිහේ පිළිතුරක් දෙනවා. මොකද්ද දෙන පිළිතුර? ස්වාමීන් වහන්සලා, මම මෙහෙම නොසිහියෙන් හිටපු නිසා, මේ ආයසතුන් වහන්සලා මම මේ නොසිහියෙන් හිඳපු නිසා මට ඒක අහන්න බැරි වුණා. ඔන්න ආනන්ද හාමුදුරුවන්ගේ පිළිතුර. මම සිහියෙන් ඉඳියේ නෑ ඒ වෙලාවේ. ඒකෙ හින්දා මට මේක අහන්න බැරි වුණා කියලා කියනවා. ඉතින් එහෙම ඉඳී එක මම වරදක් විදිහට දකින්නේ නැහැ. මොකද සාමාන්‍ය කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් අතපසු වීමක්. නමුත් ඔබ වහන්සේලා කියනවා නම් මම ඒක වරදක් විදිහට ප්‍රකාශ කරන්න. ස්වාමීන් වහන්සේලා මේ විදිහට මම කරේ, මම ඒ වෙලාවේ සිහියෙන් ඉඳියේ නැහැ. ඒක මම වරදක් විදිහට දකින්නේ නැහැ. ඉතින් හැකියාව පමණනේ සිහියෙන් ඉන්නේ නැත්තේ. නමුත් ඔබ වහන්සේලා කියනවා නම් ඒක මම වරදක් විදිහට ප්‍රකාශ කරන්න. ඔන්න විදිහේ කතාවක් කියනවා. එතකොට බලන්න අපේ ජීවිතවලත් මෙන්න මේ වගේ අවස්ථා ඕන තරම් පහුවෙලා ඇති. අපේ ජීවිතත් ගත කරගෙන එනකොට අපි මේ ඉදිරිය ගැන කල්පනා කර කර මේ වර්තමාන මොහොත ගෙවනකොට මෙන්න මේ විදිහේ අවස්ථා අපේ ජීවිතවලත් පහුවෙලා ඇති. යම් යම් අවස්ථාවල අපි හිතමු තමුන් හොඳයි ප්‍රියයි කියලා සලසන කෙනෙක් මේ තැනත් ඇවිල්ලා තමුන්ට යම් කිසි දෙයක් කියනවා. එතකොට මේ වෙලාවේ අපි අර වෙන දෙයක් කල්පනා කර කර ඉඳියොත් සමහර විට මේ කියන දෙයට මුළු හදින්ම යොමු වෙන්න, ඒ පිළිබඳ මුළු හදින්ම ප්‍රතික්‍රියා කරන්න අවස්ථාව නොලැබෙන්න පුළුවන්. ඒ වෙනුවට අපි නුරුස්සන විදිහේ ප්‍රකාශයක් කරන්න පුළුවන්. මොකද අන්න වර්තමාන මොහොත ඉක්මෙව්වා. ඒ පිළිබඳ අර තියුණ අවධානය ඉක්මෙව්වා. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න, ගෙදර දොරේ දූදරුවෝ ඉන්නවනම් මේ දූදරුවෙක් ඇවිල්ලා මොකක් හරි තාත්තා ගෙදර ආවද කියලා කියනවා වෙන්න පුළුවන්. එතකොට අපි ඒ පිළිබඳ අවධානයකින් ඉඳියේ නැත්තම් අපි ඒ වැඩපලේ තියෙන ප්‍රශ්න ටිකක් ඔළුවේ තියාගෙන ගෙදරට ආවොත් මොකද වෙන්නේ? අර දරුවව ගණන් ගන්න නැතුව යනවා වෙන්න පුළුවන්. එතකොට පස්සේ සමහර විට අවුරුදු ගණනාවකින් වෙන්න පුළුවන් මතක් වෙන්න පුළුවනි, මොකද්ද මම මේ දරුවට මේ විදිහ ප්‍රතිචාරයක් දැක්වේ නෑනේ, මම මේ විදිහට වැඩ කටයුතු කරේ නෑනේ කියලා මතක් වෙන්න පුළුවන්. ඊළඟ නෝනා හොඳට රසට කෑම වෙලා දෙනවා. කවදාවත් කියන්න අමතක වුණා වෙන්න පුළුවන් ආ කෑම එක අද රසයි කියලා. එහෙම අමතක වුණා වෙන්න පුළුවන්. පස්සේ දවසක මේක කැඩිලා මිදිලා විසිරලා ගිය දවසක හිතෙන්න පුළුවන් අයියෝ මං ඒ වෙලාවේ එහෙම කිව්වේ නෑනේ. ඒ වෙලාවේ එහෙම කිව්වේ නෑනේ. ඔන්න ඔය විදිහේ දේවල් අපේ ජීවිතවල තියෙනවා. ඉතින් සමහර විට මේවා අර කැඩිලා බිඳිලා විසිරලා ගිහිල්ලා අවුරුදු 10 15 ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ අපරාදේ ඒ වෙලාවේ මේ විදිහට ප්‍රතික්‍රියා කරන්න තියුණා. ඒ වෙලාවේ මේ විදිහට මට මේ වැඩේ අගය කරන්න තියුණා. නැත්නම් ඒ වෙලාවේ මේ විදිහට මට මේක පිළිබඳ දොස් නගන්න තියුණා. හොඳම කියනවා නොවෙන්න පුළුවන්. දොස් නගනවා වෙන්න පුළුවන්. නමුත් ඒ අවස්ථාවේදී සුදුසු අවස්ථාවේදී දොස් නගනවා වෙන්න පුළුවන්. ඒ දොස් නගන්න හැකියාවක් තියුණා කියලා මේ තැනත්ත කල්පනා කරනවා. යන්න පස්සේ තමයි කල්පනා කරන්නේ අවුරුදු ගණනාවකට පස්සේ. නමුත් අර වර්තමාන මොහොත ගිලිහිලා ගිහිල්ලා ඉවරයි. ඒතර ඔන්න ඔය විදිහේ දේවල් මග අරගන්න ඉතින් අපිට පුළුවනි මේ විදිහේ දෙයක් පුරුදු කරන්න. මේ විදිහේ දෙයක් පුරුදු කරලා බලනවා. මේ යම් යම් මොහොතක ගත කරනවද? අන්න ඒ ගත කරන මොහොත තුළ අපිට පුළුවන්ද මේ පිළිබඳ අවධානයකින් ඉන්න කියලා. මෙන්න මේ බඳුන බිඳෙන සුළුයි. දැනටම බිඳිලා තියෙන්නේ කියන එක දැනගෙන ඒ පිළිබඳ ඒ ගත කරන කාලේ බොහොම අගනා විදිහට ගත කරන්න අපිට පුළුවන්ද කියලා කරන පරීක්ෂණයක් තමයි අපි හැමදෙනාම මේ කරන්නේ. එතකොට ඔහොම කරගෙන යනකොට කෙනෙක් හිතනවා කල්පනා කරනවා කොහොමද මෙතන මේ බඳුනට තියෙන ආසාව, කොහොමද මේ බිඳෙන සුළු දෙයට තියෙන ආසාව අයින් වෙන්නේ, කොහොමද මේ ප්‍රඥාව පහළ වෙන්නේ කියලා කල්පනා කරනවා. හිතනවා අර නිකන් අර බුදුරජාණන් වහන්සේ කියනා වගේ මේ ආලෝකං උදපාදි චක්කුං උදපාදි ඔහොම මොන හරි පහළ වෙයි ලස්සන බෝඩ් එකක්වත් පහුවෙයි කියලා තමයි මේ තැනත්තගේ අදහස. නමුත් ඇත්තටම මේක අමුතු විදිහකට පහළ වෙන ප්‍රඥාවක්. මොකද්ද පහළ වෙන ප්‍රඥාව? අපි මේක උපමාවකින් කියන්න. උපමාවකින් කියමු අපි මේ විදිහට. මොකද්ද හොඳ රස බොහොම අගනා විදිහට සලකන ආහාරයක් තියෙනවා. අපි කියමු අයිස්ක්‍රීම් වලට බොහොම කැමති යම් කිසි කෙනෙක් ඉන්නවා. මේ තැනත්තා අයිස්ක්‍රීම් කියන ආහාරේ බොහොම හරි අගය කළා සලකන කෙනෙක්. ඉතින් අපි මේ තැනතර කියනවා මොකද්ද? හරි, ඔය අයිස්ක්‍රීම් වලට කැමතිනේ, එහෙනම් මෙන්න අයිස්ක්‍රීම් කන්න කියලා කියනවා. ඉතින් මේ තැනත්ත මොකද කරන්නේ? කනවා. ඊට පස්සේ දෙවනි දවසෙත් කියනවා මෙන්න තව අයිස්ක්‍රීම් කන්න. ඊළඟට සතියක් විතරම කියනවා මෙන්න තව අයිස්ක්‍රීම් කන්න. ඊළඟ මාසයක් විතර කියනවා මෙන්න තව අයිස්ක්‍රීම් කන්න. ඊට පස්සේ අවුරුද්දක් විතර කියනවා මෙන්න තව අයිස්ක්‍රීම් කන්න. ඊට පස්සේ අවුරුද්දකින් විතර පස්සේ මේ එක දිගට අයිස්ක්‍රීම් කාපු මිනිස්සයාගෙන් අපි ඇහුවොත් දැන් කොහොමද අයිස්ක්‍රීම් වලට තියෙන ආසාව අයිස්ක්‍රීම් හොඳයිද කියලා ඇහුවොත් මේ තැනත්තගේ පිළිතුර මොන වගේ වෙයිද? මේ තැනත්තා මොන විදිහේ පිළිතුරක් ලබා දෙයිද කියලා පොඩ්ඩක් හිතන්න. මේ තැනත්තා කියයි අයිස්ක්‍රීම් කියන જાතිය නම් මට බොහොම එපා කරපු ආහාරයක්. ඒ වෙනුවට ඒ පිළිබඳ මගේ ආසාවක් නෑ කියලා තමයි මේ තැනත්ත ප්‍රකාශය. එතකොට අන්න ඒ විදිහේ දෙයක් තමයි අපිත් මේ කරන්නේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ කියනවා හරි එහෙනම් මේවට කැමැතිනේ හොඳ සිහියෙන් ඒ දිහා බලාගෙන ඉන්න. මේ කැමැත්ත දිහා හොඳ සිහියෙන් බලාගෙන ඉන්න. රාගෙට කැමැති, ද්වේෂයට කැමැති, නොයෙකුත් දේවල් විඳින්න කැමැති, නොයෙකුත් විදිහට ක්‍රියා කරන්න කැමැති. මෙන්න මේ ආසාවල් දිහා හොඳට නැවත නැවත බලන්න, බලමින් ඒක කරන්න, පව කරන්න කැමති නම් ඒ පව කරන එක නැවත නැවත පවක් කරන බව දැනගෙන කරන්න, සැප විඳින්න කැමති නම් සැප විඳින එක දැනගෙන කරන්න. ওই විදිහට නැවත නැවත මේ තැනත්තට මේක දිහා බලාගෙන හොඳ අවධානයෙන් කරන්න කියලා දෙනවා. ඉතින් කරනකොට මොකද වෙන්නේ? මේ තැනත්තට එපා වෙලා යනවා මේක. ටිකෙන් ටික තමයි එපා වීම වෙන්නේ. අර දවසක් කෑවට එපා වෙන්නෙත් නැහැ. දවස් දෙකක් කෑවට එපා වෙන්නෙත් නැහැ. දවස් 3 4ක් කෑවට එපා වෙන්නෙත් නැහැ. ඔහොම කාලයක් තිස්සේ අවුරුද්දක් විතර කාලා ගියාම මොකද වෙන්නේ? අන්න මේ ආහාරය නම් මට හරියන්නේ නැහැ කියලා අදහසක් එන්න පුළුවන්. අන්න ඒ විදිහේ දෙකින් තමයි මේකට තියෙන ආසාව අඩු වෙන්නේ. මොකද්ද මේ බඳුන බිඳෙන සුළු දෙයක්. හැම වෙලේම බිඳෙනවා ඉවරයක් නැහැ. අපි ස්ථිර විදියට පවත්වන්න උත්සාහ කරාට මොකද? ස්ථිර විදියට සැලකුවට මොකද? මේක බිඳෙන සුළු දෙයක්. බිඳිලා යන දෙයක් කියලා ටිකෙන් ටික වැටහෙනවා. අර බිඳීම දැකිලම තමයි ඒක වෙන්නේ. මේ බිඳීම නැවත දකින්නකොට තේරෙනවා මේක කොච්චර නොබිඳෙන විදියට පවත්වන්න හැදුවත් මොකද? මේක බිඳෙන සුළු දෙයක්. අන්න ඒ විදිහට තමුන්ගේ හිත ඇතුලේ අර හරියට අර අයිස්ක්‍රීම් වලට තියුණු කෑදරකම ටිකෙන් ටික අඩු වුණා වගේ මේ හිත ඇතුලේ මෙන්න මේ බිඳෙන බඳුනට තියෙන ආසාව ටිකෙන් ටික අඩු වෙලා යනවා. ටිකෙන් ටික වියකිලා යනවා. මේ බඳුන නොබිඳීම මේකේ පැලිරි පේන්න ගන්නවා. මේක බිඳෙන විදිහ පේන්න ගන්නවා. ඉතින් ওই විදිහේ ගමනක තමයි අපි යෙදිලා ඉන්නේ. එතකොට මේ විදිහට මේක පුරුදු කරන කෙනෙක් හිතනවා කල්පනා කරනවා මේ ජීවිතයේ බොහොම දුක්ඛං ගැටලු සහිත දෙයක්. මේකෙන් මිදිලා යන්න මට පුළුවන් නම් හොඳයි කියලා තමයි මේ තැනැත්තගේ කල්පනාව. ඉතින් දැන් මේකත් හේතු වෙනවා මොකකටද? අන්න වර්තමාන මොහොත ඉක්මන් වන්න. අර ජීවිතයේ ගෙවන ගමන් කල්පනා කරනවා වෙන එකක් ගැන. වෙන ජීවිතයක් ගැන කල්පනා කර කර තමයි අර වැඩ කටයුතු කරන්නේ. තමුන්ගේ පවුලේ කටයුතු කරනවා. පවුලේ කටයුතු කරන එක කරදරයක් විදිහට හිතමින්. ඊළඟට රැකී රක්ෂාව කරනවා. රැකී රක්ෂාව කරන එක කරදරයක් විදිහට හිතමින්. කඹුරණ වැඩේ කරනවා. හැබැයි කඹුරණ එක කරදරයක් විදිහට තමයි මෙතනත්ත කරන්නේ. නමුත් ඇත්තටම මගේ නම් අදහස මොකද්ද? කරන වැඩේ මොකක් හරි ගමන්නේ නැහැ. ඒක හොඳ අවධානයෙන් බොක්කෙම්ම කරන්න. පුළුවන් උපරිමෙන් කරන්න. කරලා 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 අපි හිතමු රැකී රක්ෂාත් පුළුවන් උපරිමෙන් කරන්න. ගෙදර දොරේ වැඩත් පුළුවන් උපරිමෙන් කරන්න. ඒ විදිහට උපරිමෙන් ඒ වැඩ කටයුතු වලට යොදු වෙන්න. ඊළඟ ධර්මයේ පැත්තට යොමු වෙනවනම් ඒකත් පුළුවන් උපරිමෙන් කරන්න. භාවනාවක් සතියක් වඩනවනම් ඒකත් පුළුවන් උපරිමෙන් කරන්න. ඉතින් ওই විදිහට කර කර කරගෙන යනකොට මේ තැනැත්තට දවසක මේක එපා වෙච්ච දවසක ඉවර වෙච්ච දවසක මොකද කරන්නේ? මේක දමල ගහලා ඉන්න පුළුවන්. ඔන්න මම පුළුවන් උපරිමෙන් කරා. කරන්න පුළුවන් උපරිමෙන් කරා. බැරි නම් ඉතින් බෑ තමා. උතනින් එහාට බෑ තමා කියලා අතහැරලා දාලා එන්න පුළුවන්. පස්සේ දවසක ඇවිල්ලා කල්පනා කරන්න දුක් වෙන්න හේතුවකුත් නැහැ. මොකද්ද? අර විදිහට මම කරේ නෑනේ කියලා දුක් වෙන්න හේතුවකුත් නැහැ. ඔන්න එකපාරක් මාරේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට මාරේ ඇවිල්ලා මෙන්න මෙහෙම දෙයක් කියනවා. මොකද්ද? මෙන්න මේ පංච උපාදානස්කන්ධය කියන එක ඔක්කොම මගේ. මේ පංච උපාදානස්කන්ධය කියන එක ඔක්කොම මගේ. මේකෙන් බේරිලා ගියලා ගියා කියලා හිතන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඇත්ත තමයි. ඉතින් පංච උපාදානස්කන්ධය කියන එක මේ රූපය, වේදනාව, සංඥාව ඔය ටික ඔක්කොම උඹේම තමයි. ඉතින් උඹම තියාගනින් කියලා වගේ පිළිතුරක් දෙනවා. දැන් ඕක මගේ කිව්වොත්නේ ප්‍රශ්නේ එන්නේ. මාරයට කියන උඹේම තමයි, උඹම තියාගනින් කියලා කියනවා. එතකොට එන්නේ විදිහේ දෙයක් තමයි තියෙන්නේ. අර එතකොට උපරිමෙන් මුළු හදින්ම කරන එක්කෙනා දවසක එපා වෙච්ච දවසක ආයෙන ඔහේ ගෙනන් ඔහේ ගන්න හොඳ නෑ නොවැදොස් කියන්න කියලා දීලා මගැරලා එනවා. මොකද කරන්න පුළුවන් උපරිමෙන් කරා. එතනින් එහාට කරන්න හැකියාවක් නෑ කියලා තමුන්ගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ විදිහේ දෙයකට තමයි අපි මේ යොමුලා ඉන්නේ. ඊළඟට දැන් මේක අවසන් කරන්න මම පොඩි කතාවක් කියන්න කැමතියි. මොකද්ද? අන්න සෙන් බුද්ධාගමේ කතාවක් සඳහන් වෙනවා. මොකද්ද? කෙන්සුකි. අර බිඳෙන බඳුන් වලට කරන දෙයක්. මොකද්ද මේ බිඳෙන බඳුන? බිම වැටුණාම මොකද කරන්නේ? මේක හංගන්නේ නැහැ. මේක ඉවත් කරන්නේ නැහැ. ඒ වෙනුවට මෙන්න මේ බිඳෙන බඳුන මේගොල්ලෝ මොකද කරන්නේ? අර බිඳිච්ච තැන් ඔක්කොම රත්තරන් කුඩු සහිත ගම් එකකින්, බොහොම වටිනා රත්තරන් කුඩු සහිත ගම් එකකින් එකතු කරනවා. මේ කෑලි ටික ආවව පුළු පාසනවා. පාසල මොකද කරන්නේ? අර ගම් එක ගාලා පාසලා. ඉතින් අර බඳුන අර කලින්ටත් වැඩිය වටිනා කියන ස්ථානෙක, අර බිඳිලා ගියපු බඳුන කලින්ටත් වැඩිය වටිනා කියන ස්ථානෙක ප්‍රදර්ශනයට තියෙනවා. ගෙදර ප්‍රදර්ශනයට තියෙනවා අර බිඳිච්ච බඳුන. එතකොට ওই පිළිබඳ ওই කතාවක් සඳහන් වෙනවා. මොකද මේ සෙන් මාස්ටර් කෙනෙක්, ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් දායකයෙක්ගේ ගෙදරකට යනවා. එතකොට මේ දායකයා බොහොම වටිනා කියන චීනෙන් ගෙන්නපු බඳුනක් මෙන්න මේ ස්වාමීන් වහන්සේට පේන්න එක බොහොම ලස්සනට ඉස්සරහින් තියලා තියෙනවා. ඉතින් මේ හාමුදුරුව මොකද කරන්නේ? මේ ගෙදෙට්ට ඇවිල්ලා මේ බඳුන දැක්කේ නෑ වගේ ඉන්නවා. දැක්කේ නෑ වගේ වටපිටාව බලලා කියනවා, "ෂා, අර ගහේ අත්තක් හෙල්ලෙනවා නේද? හරි ලස්සනට මේ අත්ත හෙල්ලෙනවානේ. බලන්නකෝ කීකින් මේ අත්තක් ගැන කීකී ඉන්නවා. මේ එහා පැත්තේ ගහක දින අත්තක් ගැන කියන්නේ. ඒක ගැන කීකී ඉන්නවා." ඉතින් ඔහොම කියලා ඉඳලා කාලය ගත කරලා මේ ස්වාමීන් වහන්සේ යන්න යනවා. ඊට පස්සේ මේ දායකයාගේ හිතේ කොච්චර කනගාටුවක් දුකක් ඇති වුණාද? මේ තැනැත්ත මොකද කරන්නේ? අර බඳුන අල්ලලා පොළවේ ගහනවා. සීසීකට යන්න පොළවේ ගහනවා. ඊට පස්සේ වටපිටාවේ කට්ටිය කල්පනා කරනවා, මේක මේ මෙහෙම කරපු එක හරි නැහැ. වටපිටාවේ පිරිස එකතු වෙලා මොකද කරන්නේ? අර බඳුන ආපහු එකතු කළා. අර විදිහේ බොහොම වටිනා රත්තරන් කුඩු සහිත ගම් එකකින් මේ බඳුන ආපහු පාස්සලා අන්න අර තිබුණ තැනින්ම මේක තියෙනවා. එතකොට මෙහෙම තියලා තියෙනකොට පස්සේ දවසක, අපි හිතමු කාලයකට පස්සේ, මේ ස්වාමීන් වහන්සේ නැවතත් මේක දෙට්ට එනවා. එනකොට කෙලින්ම අර බඳුන ගාවට තමයි යන්නේ. ගිහිල්ලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. මොකද්ද කියන්නේ? "දැන් නම් ඒක ඇත්තටම ලස්සනයි. දැන්නම් ඒක ඇත්තටම ලස්සනයි කියලා කියනවා. ඒ කියන්නේ කලිනුත් දැකලා අර කලින් දවසේ දැකලා තිබිලා තියෙන. හැබැයි අද ඇවිල්ලා කියනවා අර බිඳිච්ච බඳුන දිහා බලලා දැන්නම් ඒක ඇත්තටම ලස්සනයි. එතකොට අපේ ජීවිතවලත් ඔන්න බිඳුන දේවල් හංගන්න ඕනේ නැහැ. වැඩි හරියක් තියෙන බිඳිලා ගිය දේවල් නේ ඇත්තටම කල්පනා කරලා බැලුවොත් වැඩි හරියක් තියෙන බිඳිලා ගියපු දේවල්. අපි හිතනවා යන්තම් මේක නම් බිඳුන්නේ නැහැ කියලා මොකක් හරි ගැන හිතාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම වැඩිපුරම තියෙන බිඳිච්ච දේවල්. අන්න එතකොට ඒ බිඳිච්ච දේවල් හංගන්න ඕනේ නැහැ. බිඳිච්ච දේවල් හොඳටම ලස්සනට රත්තරන් කුඩු වලින් ගාලා රත්තරන් ගම් එකකින් අලෝලා එකතු කරලා හොඳ ලස්සනට පේන තැනක ආපු හැමෝටම පේන තැනක තැම්පත් කළා තියන්න පුළුවන්. මේ විදිහේ ප්‍රතිපදාවක් වඩන කෙනෙක්ට තමයි එහෙම කරන්න පුළුවන්. ඔන්න මේ කෙලම වෙලා තියෙන්නේ කියලා ඔන්න ලස්සන කබඩ් එක දාලා පෙන්නලා තියෙනවා. මෙන්න බලන්න කෙලවීමේ තරම කියලා ලස්සන කබඩ් එක දාලා පෙන්නලා තියෙනවා. එතකොට මෙන්න මේ චිත්‍රයේ ඇත්ත ස්වභාවය දකින්න. මෙන්න මේ බඳුනේ ඇත්ත ස්වභාවය දකින්න. මොකද්ද? එකක් මේක දැනටම බිඳිලා තියෙනවා. බිඳුනහම දුකක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට බිඳුනේක ටක් ගාලා හංගලා අතුපතු ගාලා මුල්ලකට දාන්න අවශ්‍යතාවයකුත් නැහැ. දැනටම බිඳිලා තියෙන්නේ ඒකෙන් දුකක් ඇති කරගන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ වගේම මේ බිඳුනේක මුල්ලකට දාලා විසි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. බිඳුනේක හොඳට ප්‍රදර්ශනය කරලා පෙන්නනවා මෙන්න කෙල වෙලා තියෙන හැටි. මෙන්න කෙලවීමේ ප්‍රමණය. එතකොට ඔහොම ගත කරන කෙනෙක්ට මේ කාලෙ ගෙවිගෙන යනකොට තමුන්ගේ ජීවිතේ කෙලවර වෙන කාලයට එනකොට කනගාටුවකින් මැරෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔය මැරෙන කට්ටිය ගොඩා දෙනෙක් කනගාටුවෙන් තමයි මැරෙන්නේ. ඔක්කොම වගේ ඉතින් ගොඩ දෙනෙක් වට. ඔක්කොම වගේ මැරෙන්නේ කනගාටුවකින්. මොකද අර තමුන් නොබිඳෙයි කියලා එකතු කරගත්ත දේවල් ඔක්කොම බිඳිලා 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 යනවා. මේ තැනැත්තා අර ජීවිතේ ගෙවාගෙන යනකොට හිතෙනවා මගේ මේ දේපල වස්තු බිඳෙන එකක් නැහැ. මගේ භාර්යාව ස්වාමි පුරුෂයා බිඳෙන එකක් නැහැ. මගේ දූ දරුවෝ බිඳෙන එකක් නැහැ කියලා තමයි මේ ජීවිතේ ගත කරගෙන යන්නේ. ඔහොම ගත කරාට මොකද ටිකෙන් ටික ටිකෙන් ටික අන්න ඔන්න එකක් බිඳිලා යනවා. දූ දරුවෝ බිඳිලා යනවා. ඊට පස්සේ වස්තු සම්භාර බිඳිලා යනවා. ගියාම කල්පනා කරනවා අයියෝ මේකෙන් මට මාර පීඩාවක් ඇති වුණා. මේක මං ඉක්මනට වසා ගන්න ඕනේ. මේක හංගව ගන්න ඕනේ. අන්න මෙහෙම දරුවෙක් මට ඉඳියේ නෑ පමණට ඔන්න හංගවන්න උත්සාහ කරනවා. එහෙම නැත්තම් වෙන වටිනා කියන දෙයක් බිඳිලා යනවා. ඒක හංගවන්න උත්සාහ කරනවා. ඉතින් ඔහොම 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 මේ ජීවිතේ ගත කරගෙන ගිහිල්ලා අපි ඊතම මාරයාගේ මුකුත් කලින් ප්ලෑන් එකක් තියෙන්නේ නැතුව මුළු ජීවිත කාලෙම අවුරුදු 60ක් 70ක් ගෙවන්න පුළුවන් වුණා කියලා අන්තිම වෙනකොට මේ ඔක්කොම බිඳිලා තමයි තියෙන්නේ. ඉතින් මේ තැනත්තා ඉන්නේ බොහොම පසුතැවීමකින් ඉන්නේ. මේ ජීවිතය පිළිබඳ බොහොම පසුතැවීමකින් ඉන්නේ. මේ පිළිබඳ දුක් වේවි තමයි ඉන්නේ. ඉතින් එතකොට අර බිඳිච්ච දේවල් පිළිබඳ පීඩාවකුත් ඒ වගේ මේවා හංගන්න උවමනාවකුත් එක්ක තමයි මේ තැනත්තගේ ජීවිතය කෙලවර වෙන්නේ. නමුත් මේ විදිහේ ප්‍රතිපදාවක යොමු වෙලා ඉන්න කෙනෙක්ට අන්න අර බිඳිච්ච දේවල් වලින් එන වේදනාව ටිකෙන් ටික අඩු කරගන්න මාර්ගය තමයි අපි මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒ වගේම බිඳුන දෙයක් හංගන්න අවශ්‍යත් නැහැ. බිඳුන දෙයක් හංගන්නේ නැතුව ඒක හොඳට ලස්සනට ප්‍රදර්ශනය කරලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ ජීවිතයේ ස්වභාවය. මේක භාග්‍යවතුන් වහන්සේ උලක් ඇනිලා තියෙන උලක් විදියට තමයි අඳුන්වන්නේ. මේ තුවාලයක් විදියට තමයි අඳුන්වන්නේ මෙන්න මේ ජීවිතේ. මොකද හේතුව මේකෙන් නිතර නිතර අර විදියේ පීඩාවක් එන්න හැකියාවක් තියෙනවා. මේකේ නිතර නිතර බිඳි බිඳි යන ස්වභාවයක් තියෙනවා. අනේ ඒකෙන් එන පීඩාව අඩු කරගන්න, ඒක සංගවන්න තියෙන අපේ උමනාව අඩු කරගන්න තමයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. එතකොට එවැනි වූ ප්‍රතිපදාවක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. මං හිතන්නේ බොහොම අර්ථවත් ධර්ම දේශනයක් ස්වාමීන් වහන්සේ මේ බිඳෙන බඳුන් බිඳෙන බව දැන දැනම පාවිච්චි කරන්න පුළුවන් නම් කොච්චර අර්ථවත්ද කියලා ඇත්තටම මටත් හිතුණා. මං හිතන්නේ අද අපිට ඇත්තටම ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න දැනට ලැබිලා නැහැ. මං ඒක නිසා මේ සභාවින් මේ Zoom වලින් දැනට 23 දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ සම්බන්ධ වෙලා ඉන්න අයට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අත උස්සලේ බව දැනුම් දෙන්න කියලා දන්වන්නම් ස්වාමීන් වහන්සේ. හොඳයිනේ.
එහෙම හොඳයි. අද මේ සාගර හාමුදුරුවොත් නැහැ. සාගර හාමුදුරු ලොකු ස්වාමීන් වහන්සේ එක්ක වැඩසටහනකට ගිහිල්ලා ඉතින් අද ඉන්නේ මමයි මේ ධම්ම සුබද්‍ර හමුදුරුවයි තමයි. අපි පුළුවන් විදිහට ඉතින් මොකක් හරි කරමු නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. ධම්ම සුබද්‍ර කියන්නේ 13 කුටි ස්වාමීන් වහන්සේ නේ ස්වාමීන් වහන්ස.
13 ස්වාමීන් වහන්ස එහෙම නම්බර් කියන එක හර නෑනේ අප්පා මං කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. එහෙමයි. මේ මම මේ සූම් වලින් සම්බන්ධ වෙලා ඉන්න පිරිසට දැනුම් දෙනවා මොනවා හරි විසඳ ගන්න කමටහන් පිරිසිදු කර ගැනීමක් හරි ධර්ම කරුණක් විසඳ ගන්න හරි තියෙනවනම් අපිට සූම් හරහා රේස් හෑන්ඩ් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා ඒ බව දැනුම් දෙන්න කියලා. ඒගොල්ලන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා ස්වාමීනාත්ස මට තියෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවසරයිද?
හොඳයි හොඳයි.
ස්වාමීන් වහන්සේ මම ඇත්තටම මේ සෑහෙන කාලයක් ගෝයින්ක ක්‍රමය පුහුණු වෙච්ච කෙනෙක්. ඒක නිසා මේ සක්මන කියන එක පුරුදු වෙන්න මම තාම පුරුදු නැහැ. ඇත්තට මේක මට චුට්ටක් අමාරු මොකද පාරයන්කේට මම පුරුදු ගොඩක් කාලයක් පුරුදු වෙලා හිටපු නිසා. දැන් මට තියෙන ගැටලු ඇත්තටම සක්මන කරලා අර ගෙඩිය පිටින් ඇවිදින තත් වෙනකොට ඔක්කොම බොඳ වෙලා යන තත් වෙනකොට මට තේරෙනවා මම අර ඒ නිකන් ලොස්ට් වෙන ගතියට එහෙම නැත්තම් මම යන නැති වෙන තැනට කැමති නෑ. එතකොට මම ටග් ගාලා මොහොක හරි එල්ලෙන්න බලනවා. මම ටග් ගාලා ගිහිලා ආයේ පාද ස්පර්ශය හොයන ගතියක් මට දැනෙනවා. ඉතින් එතන නිසා එතනින් එහාට මට සක්මන එතනින් එහාට කරගන්න තේරෙන්නේ නැහැ. කියන්නේ මට හිතෙනවා මම හරියට ඒකට අනුග්‍රහ දක්වනවද කියන එක ගැන මට පොඩි සැකයක් වගේ දෙයක් තියෙනවා. මම ඒ වෙලාවේ මොකද්ද කරන්න ඕනි කියන එක ගැන ඔබ වහන්සේට පුළුවන් නම් මට ඒ වෙනුවෙන් අවවාදයක් ලබා දෙන්න ගෞරවයෙන් දෙපානම් දසුතුන් දෙනවා සම්මාස.
හොඳයි. එතකොට දැන් අපි දැන් සක්මන් කරනවා, එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්නවා. එතකොට අපි මෙහෙම ඉන්නකොට මොකද කරන්නේ? අපි හිතනවා මේ පයේ තියෙන දැනීම ස්ථිරයි, ඒක නොබිදෙන සුළුයි කියලා තමයි ඔන්න පළවෙනියට දෙන අදහස. එතකොට මේ තැනත්තා හිතනවා මේ පයේ තියෙන දැනීම නම් නොබිදෙන සුළු, මේකේ සිහිය තියෙනවා නම් මට නොබිදෙන දෙයක් හම්බුණා කියලා තමයි අදහස. ඒ වගේම වාඩි වෙලා ඉන්නකොට හිතනවා මේ පිම්බෙන හැකිලෙන එක තියෙනවා, එහෙම නැත්නම් මේ නාස්පුඩු වගේ වදින හුස්මක් තියෙනවා. මෙන්න මේ හුස්ම හරි මේ පිම්බෙන හැකිලෙන එක හරි නොබිදෙන සුළුයි, මේක බිඳෙන්නේ නැහැ, මේක ස්ථිරයි කියලා තමයි මේ තැනත්තාගේ අදහස. ඉතින් එහෙම තමයි අපිත් කියන්නේ, ඇත්තටම මේක ස්ථිරයි කියලා. ඒක දිහා බලන්නකෝ, ඒක දිහා හොඳට සිහියෙන් බලන්න කියලා උත්සාහවත් කරනවා. එතකොට එහෙම තමයි මේ වැඩේ පටන් ගන්න. එහෙම පටන්ගෙන මේ කර මුලින් එන කරදර බාධක, ඒ පොලු ටික, මුට්ටි ටික යන්තම් කොහොම කොහොමරි මග ඇරලා යාගන්න පුළුවන් වුණොත් මේ තැනත්තා අන්න හුස්ම අල්ලගෙන මොහොතක් දෙකක් තුනක් ගත කරන්න, පයේ තියෙන දැනීම පිළිබඳ මොහොතක් දෙකක් තුනක් ගත කරන්න හැකියාවක් තියෙනවා. ඒකට එක දිගට මොහොතක් කීප මොහොතක් ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ පිළිබඳ සිහියෙන් කීප මොහොතක් ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔහොම හැකියාවක් දියුණු කරගන්න පුළුවන්. එහෙම හැකියාවක් දියුණු කරගත්තට පස්සේ මේ අරමුණ හොඳයි හොඳට තියෙනවා කියලා අල්ලගත්තට පස්සේ මේක හරියට වැඩේ ගියොත් මොකද වෙන්නේ? හරියට වැඩේ ගියොත් කියලා මම කියනවා. හරියට වැඩේ ගියොත් මොකද වෙන්නේ? මෙන්න හොඳයි කියලා අල්ලගත්ත හුස්මත් වෙනස් වෙවි යන්න පටන් ගන්නවා. හොඳයි කියලා අල්ලගත්ත පයේ ස්පර්ශෙත්, කකුලට දැනෙන ස්පර්ශෙත් වෙනස් වෙවි යන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අන්න ස්ථිරයි කියලා අරගත්ත දේත් බිඳින ස්වභාවයක් එනවා. අපි කියනවා හුස්ම ස්ථිරයි, පයට දැනෙන දැනීම ස්ථිරයි. ඒ විදිහට තමයි පටන් ගන්නෙ. නමුත් ඒක හරියට අහුණා කියන්නම සලකුණක් තමයි. මොකද ඒකත් බිඳෙන්න පටන් ගන්නවා. අර තමුන්ගේ ප්‍රිය අරමුණත් බිඳෙන්න පටන් ගන්නවා. බිඳිලා 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 යනවා. හුස්ම තියෙන එක දික එක කෙටි වෙනවා, කෙටි එක දික් වෙනවා. උණුසුම් හුස්ම සිසිල් වෙනවා, සිසිල් හුස්ම උණුසුම් වෙනවා. ඊට පස්සේ සියුම් වෙනවා, සියුම් එක අතිසියුම් වෙනවා. අතිසියුම් වෙලා නැත්තරම නැති වෙලා යනවා. එහෙම නැත්තම් සක්මනේත් අර වාම දකුණ කියලා හොඳට දැනි දැනි තියුණ දේ නොදැනී යනවා. ඒ වෙනුවට නිකන් ඔහේ නිකන් මේ රූකඩයක් සක්මන් කරනවා වගේ ස්වභාවයකට පත් වෙනවා. ගෙඩිය පිටින් සක්මන් කරනවා කියලා ලොකු සයින්න්සේ වචනෙකුත් දාලා තියෙනවා. එතකොට එහෙමපත් වුණාම මොකද හිතන්නේ? මේ තැනත්තා හිතනවා වැරදුනා, පැටලුණා, මේ හුස්ම නම් වෙනස් වෙන්න බෑ, මේ කකුලේ තියෙන දැනීම නම් වෙනස් වෙන්න බෑ කියලා තමයි එන අදහස. ඉතින් එහෙම අදහසත් එක්ක මොකද කරන්නේ? ඔන්න හුස්මක් ඇදලා, හොඳට තදේට හුස්මක් ඇදලා, නයි පිඹිනා වගේ හුස්මක් ඇදලා බලනවා ආපහු හුස්ම තියනවාද. යාන්තම් ඔන්න ජීවිතේ බේරගන්න පුළුවන් වුණා, ආපහු හුස්මක් වැටුණා කියලා ඒක ඇදලා බලනවා. එහෙම නැත්නම් අර කකුලට දැනෙන ස්පර්ශේ අර ඔහේ යනවා වෙනුවට නැවතත් උත්සාහයෙන් වීරියෙන් බලනවා මේ කකුලේ පොළවේ වදිනවාමද කියලා බලන්න උත්සාහවත් වෙනවා. අන්න මොකද කරේ? අර ස්වභාවිකව ඉදිරිපත් වෙච්ච ගමනට බාධාවක් ඇති කරගත්තා. ඒ ස්වභාවික ගලණයට ඉඩ නොදී ඒක තමුන්ට ඕන විදිහට පවත්වන්න උත්සාහ කර. එහෙම නැත්තම් වෙන විදිහක කිව්වොත් මොකද්ද? අර මමයා දිය වෙලා යන්න හදනකොට නෑ නෑ එහෙම බෑ කියලා ඔන්න මමයාට ස්ථාවර වෙන්න තව තැනක් හදලා දුන්නා. තව ස්ථානයක් හදාගන්න උත්සාහ කරා. ඉතින් ඕක තමයි වෙන වැඩේ. ඉතින් ඕකත් වෙන්න ඕනේ දෙයක් අප්පා. එහෙම නොවිය යුතු දෙයක් නෙමෙයි. ඒක දකින්න ඕනේ. ඔය දැකලානේ ඔය කතා කරන්නේ මම මෙහෙම දෙයක් කරනවා. මම මේක මේ විදිහට වෙනස් නොවී තියාගන්න උත්සාහ කරනවා. මම මේක මේ විදිහට නැවතත් හුස්ම හොයන්න උත්සාහ කරනවා. ඒක තම තමුන්ටම අහුවෙලා තියෙනවා. ඉතින් එහෙම අහුවුණ කෙනෙක් තමයි ඔය කතා කරන්නේ. ඉතින් එහෙම අහුවුණ කෙනෙක්ට ඉතින් ඔය කියන ප්‍රකාශෙම උත්තරේ සැඟවිලා තියෙනවා. මොකද දැන් දන්නවා ඉතින් මෙහෙම දෙයක් වෙන බව. මෙහෙම ඇබ්බැහියක් තියෙන බව දන්නවා. මගේ ස්වභාවය මේක බව දන්නවා. දැනගෙනනේ කරන්නේ. දැනගෙන කරනවා. ඉතින් කමක් නැහැ. දැනගෙන නැවත නැවත කරන්න. නැවත නැවත වෙන්න දෙන්න. දවසක ඉතින් තේරෙනවා මේ මෝඩකම හැමදාම කළා හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ කියලා තේරිච්ච දවසකුත් එනවා. ඒ තේරුණට පස්සෙත් කරනවා. ආපහු කරනවා. හැබැයි ටිකෙන් ටික ටිකෙන් ටික මේ නැම්ම අඩු වෙලා යන ට්‍රෙන්ඩ් එකක් දකින්න පුළුවන් වෙයි. එහෙම දෙයක් අපේ ජීවිතවල පරිවර්තනයක් වෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒක නැවත නැවත කිරීමෙන්ම තමයි ගන්න පුළුවන්. දැන් අපි හිතමු අපි සිහිය පුරුදු කරනවා. අපේ ජීවිතවල නොයෙකුත් අඩුපාඩු තියෙනවා. අපේ ජීවිතවල නොයෙකුත් අපි හිතමු පාප කර්ම කරන ඒවා තියෙනවා. නොයෙකුත් දේවල් තියෙනවා. ප්‍රශ්න ගැටලු තියෙනවා. ඉතින් ඒ ඉන්න තැනින්නේ පටන් ගන්න වෙන්නේ. ඒ ප්‍රශ්න ගැටලුව තියෙන තැනින් තමයි පටන් ගන්න වෙන්නේ. එහෙම පටන් අරගෙන මේ වැඩේ කර කර යනවා. ටිකෙන් ටික මේ සිහිය වැඩින වැඩේ කරගෙන යනවා. කරගෙන යනකොට ටිකක් කොහොම කරගෙන යනකොට කාලයක් තිස්සේ කරගෙන යනකොට මේ තැනැත්තටම තමුන්ගේ අඩුපාඩු පේන්න ගන්නවා. හරියට ඔය මම සක්මනේ මේ විදිහ කරනවා කියන අඩුපාඩුව දැන් පෙනිලා තියෙනවානේ. ඒ වගේ මේ එදිනෙදා ජීවිතෙත් තියෙන අඩුපාඩු පේන්න ගන්නවා. මගේ මේ විදිහේ දුෂ්ට ගතියක් තියෙනවා. මම මේ විදිහේ පාප කර්ම කරනවා කියලා මේ තැනැත්තට තේරෙන්න පුළුවන්. ඉතින් ඒ තේරෙන්නේ ඔය පුරුදු කරන එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි. එතකොට එහෙම තේරුණාට මොකද මේ ඇබ්බැහි එකපාරට නවත්තන්න බෑ. මේ කරන දුෂ්ට වැඩේ නවත්තන්න බෑ. ඒක අර පුරුද්දට පරණ පුරුද්දට යන ගතියක් තියෙන. ඊළඟ මේ කරන පාප කර්මේ නවත්තන්න බෑ. එතකොට එහෙම කරගෙන යනවා. හැබැයි දැනගෙන තමයි කරන්නේ. දැන් දන්නවා දුෂ්ට වැඩක් කරන බව දන්නවා. ඊළඟ පාප කර්මයක් කරන බව දන්නවා. දැන දැන කරනවා. එතකොට අර නොදැන කරන එකට වැඩිය කොහොම ඉස්සරහට ගිහිල්ලා තමයි බුදුරජාණන් වහන්සේ මේ තැනත්තව තියන්නේ. වැරද්දක් කරනවා හැබැයි දැනගෙන තමයි කරන්නේ. එතකොට අර නොදැන කරන පුද්ගලයාට වැඩිය බොහොම ඉදිරියෙන් තියෙනවා. ඉතින් ඔය ළඟදී ලොකු ස්වාමීන් වහන්සේ සාකච්ඡාවක කීප එකක් මගේ ඔළුවට වැටුණා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ දවසක් ඒ ස්වාමීන් වහන්සේලා පිරිසකුත් එක්ක ඒ මගක වඩිනවා. වඩිනකොට යම්කිසි පුද්ගලයෙ මේ පාරයිනේ මාළු බානවා. මේ තැනත්ත මාළු බබා ඉන්නවා. ඉතින් මාළු බබා ඉන්නකොට මොකද ඈත තියා මේ බුදුරජාණන් වහන්සේ පිරිසක් එක්ක වඩිනව දැක්කා. වැඩලා මොකද කරේ? වඩිනව දැකලා මොකද කරේ? ටක් ගාලා බිලිපිත්ත බිමට දැම්මා. බිලිපිත්ත බිමට දැම්මා. බිමට අතෑරියා. අතෑරලා මොකද දැන් ඔන්න පාරයින ඉන්නවා. නිකන් මාළු බාන් නෑ වගේ ඉන්නවා දැන් පාරයිනට එලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරේ? අර ස්වාමීන් වහන්සේලා පිරිසට යන්න හැරියා. යන්න ඇරලා එතන නැවතුණා. නැවතිලා කීප දෙනෙක්ව නවත්ත ගත්තා. කීප දෙනෙක්ව නවත්තගෙන අහනවා. දැන් මේ නමගේ නම මොකද්ද? එතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියනවා මම සාරිපුත්ත ස්වාමීන් වහන්සේ. ඊළඟට මේ නමගේ නම මොකද්ද? මම මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ. මේ නමගේ නම මොකද්ද? මම මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියලා ඔන්න නම් අස්සෝනෝ. ඊට පස්සේ මේ දැන් අර මාළු බාන මිනිස්සයා තමයි කෙරවල ඉන්නේ. මාළු බාන මිනිස්සයා කල්පනා කරනවා මගේ නමත් අහයිද දන්නේ කියලා කල්පනා කරනවා මේ තැනැත්තා. එතකොටම බුදුරජාණන් වහන්සේ අහනවා මේ උපාසක මහත්තයාගේ නම මොකද්ද? ඉතින් මේ මිනිසයා කියනවා මම අරිය ස්වාමීනි. මගේ නම අරිය. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ආර්යයන් වහන්සේලා මාළු බාන්නේ නැහැනේ. ආර්යයන් වහන්සේලා මාළු බාන්නේ නැහැ කිව්වා. මොකද උනේ? අන්න අත් දෙක එකතු කරා වැඳ වැටුණා. එතනම වැඩේ ඉවරයි. එතනම වැඩේ කෙලවර කරගන්න පුළුවන් වුණා. එතකොට බලන්න දැන් මාළු බබා ඉන්න පුද්ගලයෝ වන් තරම් ඉන්නේ නැතිනේ. බුදුරජාණන් වහන්සේ වඩිනකොට මාළු බාන එක නවත්තන්න නැතුව ඒක කර කර ඉන්දිය පුද්ගලයෝ වන් තරම් ඉන්නේ නැති. හැබැයි ඒ කට්ටිය පිළිබඳ ත්‍රිපිටකේ සඳහනකුත් නැහැ. ඒ කට්ටිය පිළිබඳ සඳහන් නැහැ. ඔන්න අර බිලිපිත්ත අතෑරිය එක ගැන තමයි තියෙන්නේ විස්තරේ. එතකොට අන්න වැරද්දක් බව දැනගෙන තමයි මේ වැරද්ද කළා තියෙන්නේ. වැරද්දක් බව දැනගෙන කර කර ඉන්දියා. යම්කිසි මොහොතක් ආවා, ගැළපිලා ආවා, අන්න බුදුරජාණන් වහන්සේ අවශ්‍ය විදිහට බේත ලබා දුන්නා. අනේ ඒකෙන්ම වැඩේ කෙලවර වුණා. එතකොට අපේ ජීවිතවලත් ඔහොම ඇබ්බැහි තියෙනවා. වැරදි දේවල් තියෙනවා. ඒවා වැරදි බව දන්නවා. නමුත් කරනවා. කර කර ඉන්නවා. ඉතින් කර කර ඉන්නවා. හැබැයි ඒක දැනගෙන කරන්නේ. දැනගෙන කරනවා. ටික කාලයක් යනකොට තමුන්ට ශක්තියක් දියුණු කරගන්න පුළුවන් ටිකෙන් ටික මෙන්න මේ වරද නොකර ඉන්න. වරද නොකර ඉන්න ශක්තියක් දියුණු කරගන්න පුළුවන්. ඒ අඩුපාඩු ටික ටික හදාගන්න ශක්තියක් දියුණු කරගන්න පුළුවන්. එහෙම නැතුව මේක මම 100% දැනගෙන කරනවා හැමදාම කරනවා කියලා එහෙම ගත්තොත් අන්න මෝඩ වඩුවට අහුන ආයුධය වගේ වෙනවා. එහෙම නැතුව මොකද කරන්නේ? මේක වරදක්. මම කරනවා. මට මේකේ අඩුපාඩුවක් තියෙනවා. මාක මේ දිහාවට ඇදිලා යන ස්වභාවයක් තියෙනවා. නමුත් ටිකෙන් ටික මට මේක හදාගන්න පුළුවන් කියන අදහසකින් වැඩ කටයුතු කරගෙන යනවා. ටිකෙන් ටික මේක කෙලවර කරගන්න පුළුවන් කියන අදහසකින් වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ විදිහ පරිවර්තනය තමයි ජීවිතය ඇති කරගන්න ඕනේ. ඒක මේ සිහියෙන් දැකලා හිතලා මතලා කටයුතු කරලා කරගන්න ඕනේ දෙයක්. එකපාරට නිකන් එකපාරට දවසින් දෙකෙන් කරන්න බෑ. එහෙම බලාපොරොත්තු වෙන්න එපා. සතියෙන් දෙකෙන් කරන්න බෑ. එහෙම බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේක මේ කුණු කන්දල එහෙම ලේසි පහසු කාලයක් තිස්සේ ආපු එකකුත් නෙමෙයිනේ. ඒතකොට එහෙම ලේසි පහසු විදියට මේක කෙලවර කරන්නත් බෑ. ඒ වෙනුවට බලන්න මාසෙකින් දෙකකින් අවුරුද්දකින් දෙකකින් ටිකෙන් ටික ඉදිරියට යන ස්වභාවයක් තියෙනවද? දවසින් දවස යම්කිසි වර්ධනය වීමක් තියෙනවද කියලා බලන්න. අන්න ඒ වර්ධනයට අනුග්‍රහ කරන්න. මගේ ඉස්සර මෙහෙම අඩුපාඩු තියුණා. නමුත් මම ඒව දැන් ටික ටික හදා ගන්නවා. ඉස්සර මේ විදිහේ දේවල් මම කරා. නමුත් මම දැන් එච්චර කරන්නේ නැහැ කියලා ඔන්න ඔය විදිහට ටිකෙන් ටික ජීවිතේ වෙනසකට ලක් වෙන්න පුළුවන්. එතකොට ඔය සක්මණේ දකින්න දේත් ඒ වගේ. මොකද්ද? අර විදිහට නැවත නැවත පවත්වන්න උත්සාහ කරාට මොකද? ටිකෙන් ටික තේරෙනවා මේක කොහොම පවත්වන්න උත්සාහ කරත් පවත්වන්න බෑ. පවත්තලා කෙරවල කරන්න බෑ. ඊළඟට රාග සිතුවිලි අපි හිතනවා නැවත නැවත හිතට නැగిලා එනවා. හිතට නැగిලා එනවා. ඉතින් සමහර වෙලාවකට මේක පවත්වන්නත් හිතේ ආසාවක් තියෙනවා. රාගේ තියාගෙන ඉන්න රාගේ හිත 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 ඉන්නකොට පොඩි ඒකේ ජොලියක් තියෙනවනේ. ඉතින් එහෙම හිත හිත ඉන්නවා. ඉතින් හිත හිත ඉන්නවා ඔහොම ඉන්නකොට කාලයක් යනකොට මේ තැනත් හැබැයි දැනගෙන තමයි මේ වැඩේ කරන්නේ. රාගේ බව දන්නවා. කරන්නේ ඕන නැති වැඩක් කියලා දන්නවා. නමුත් එහෙම කරනවා. කරගෙන කරගෙන යනකොට මොකද වෙන්නේ? අන්න රාගේ උනත් තියාගෙන ඉන්න බෑ මේ හිතේ. රාගෙත් තියන්න උත්සාහ කරාට මොකද ටික වෙලාවකින් නැති වෙලා යනවා. ද්වේෂෙත් තියන්න උත්සාහ කරාට මොකද ටික වෙලාවකින් නැති වෙලා යනවා. වෙන වෙන දේවලුත් තියන්න උත්සාහ කරාට මොකද ටික වෙලාවකින් නැති වෙලා යනවා. අන්න මේ බඳුන ඇත්තටම බිඳිලා තියෙන දෙයක්. මේ හැම දෙයක්ම බිඳෙන සුළු ස්වභාවය ඇති. බිඳිලා ඉවරයි දැනටම. එතකොට ඇති වෙන වෙලාවෙම තේරෙනවා ඔන්න තව බිඳෙන එකක්. තව බිඳෙන එකක් ඔන්න එනවා කියලා අදහසකින් බලන්න පුළුවන්. ඉතින් ඒ විදිහට නැවත නැවත කිරීමෙන් ඒක ළඟ කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.
සාදු සාදු සාදු. එහෙමයි ස්වාමීන් වහන්ස. මං හිතන්නේ ඔබ වහන්සේට මේ අනුගි හිත් කියවන නුවණක් තියෙනවද මන් දන්නේ. මං ඊළඟට අහන්න හිටපු ප්‍රශ්නෙත් ඔබ වහන්සේ උත්තර දුන්න එක මම.
එහෙම එකක් අපහල වෙලා තියෙන ලොකු දෙයක් නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. අර ඔබ වහන්සේ අර රාග සිත් වෙනකොට කොහොමද කරන්න ඕනි කියන එක ගැන ඇත්තට මම ඔය එක එක ද්වේෂ සිත් හරි රාග සිත් හරි එනකොට මොකද්ද කරන්න ඕනි කියන එක අහන්න තමයි හිතාගෙන ඉති ඔබ වහන්සේ ඒකටත් උත්තර දුන්නා. තාවම අපිට මේ පැත්තෙන් අත්‍යසවිලා නෑ ස්වාමීන් වහන්ස. ඒ වුණාට ධම්මසුබද්ද ස්වාමීන් වහන්සේත් වැඩම කරපු එකේ අපි උන්වහන්සේටත් මොකක් හරි ප්‍රශ්නෙකට උත්තර දෙන්න අවස්ථාවක් ලබා දුන්නා නම් හරි කියලා මම හිතනවා.
අපි දෙන්න අනිත් දවසේ ප්‍රශ්න ටික හදලා දාන්නම් කලින්. අර ෆෝරම් එකට දාන්නම්. එතකොට නිකන් නේ පොඩි ගතියක් තියෙනවානේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. මටත් බන්දුල සොයි සමහත්තයා අත් ඉස්සුවා. අපි ධම්මසභාද ස්වාමීන් වහන්සේට අවස්ථාවක්
දෙන්න. අවස්ථාවේ ස්වාමීන් වහන්ස මම වහන්සේගේ ධර්ම දේශනාවන් හිතියම මටත් පොඩි ප්‍රශ්නයක් අහන්න කියලා හිතුණා. දැන් අර වහන්සේ බිඳි බිඳි යනවා කියලා ස්වභාවයක් තියෙනවා කියලා දැන් මගේ අත්දැකීමක් තියෙනවා ස්වාමීන් වහන්ස. භාවනා කරගෙන යනකොට දැන් සමහරක් වෙලාවට විවේක වගේ වෙනවා. ඉතින් ඒකට කැමැත්තක් තියෙනවා. විවේක නැති වුණාමත් ආයෙක ඉතින් නැති වුණා කියලා දන්නවා. උපවහන්සේ අදහස් කරේ ඒක දැන් විවේකය කියන එකත් එතකොට නැති වුණාම මුල එක දවසක ඉතින් නැති වුණාම හොඳට තිබිලා ටිකක් ඒ කියන්නේ ටිකක් පොඩි දැන් හිතට දැනෙන දෙයක් තියෙනවා. එතකොට සර්ණසම අත්හැරීම කියන එක අපි හිතාමතාම අත්හරින්න ඕනේ නැද්ද? ඒක මේ ගමන යනකොට අපිට ඒක ස්වභාවයෙන් අත්හැරීම කියන එක වෙනවද? අවස්ථයි සර්ණස.
දැ ඕකාර මේ මම ධර්ම දේශනාවත් පොඩ්ඩක් සඳහන් කර ද අපි මේ අත්තරන්න හිතල අත්තරි නවා. හැබැයි ඇත්තරම අත්තරෙන් නෑනේ අප මොනහරි උනහම බලන්න ඕනේ අත්තරෙන් ප්‍රමාණි. අපි හිගෙන ඔය ගෙවල් දොරවල තියනය ම නම් මේ අල්ලගෙන නෑ මගෙනම් කිසිම අපේක්ෂාවක් නෑ කියල තමයි ඉන්නේ. දර අත්තරල්ලා තමයි ඉන්නේ. නමුත් කිව්ව තේනම් පොඩ්ඩ මේ අතර එන්න පුළුවන්ද කියලා අම්බෝ බෑනි සොයින්නස මට මේ ගෙදර දොරේ මේ යුතු කන්ටිකක් ඉතුරවෙලා තින මගේලා දරුවතාම පොඩි ඒගේද ඒගොල්ලන්ගේ වැඩකට ිතික කල්ලාම එන්නම් කියලා ඔන්න විදිහයට අපේ හිතෙන් අල්ලගෙන තමයි තියෙන් තවට අපි නායක්‍රමයට අත්තාර ගන්නත් හොඳයි ඉතින් එහෙම නුකුත් නොකරන්නට වැඩි ඒකත් හොඳයි. නමුත් ඇත්තටම ඒ අත්තැරීම හිත ඇතුළෙන් මතුවෙන්නේ අර අයිස්ක්‍රීම් කතාවකිව ඒකට තමයි කාල 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 කාලා දෙපිතම රාග කියලා රාග කියන එක ඉතින් හිතට නැගිල නැගිල එනවා. අපි දැන් සීලයක් රැකගෙන යම්කිසි වැටක් බැඳගෙන ඉන්න උත්සාහ කරන්නේ. එතොට එහෙම බැඳගෙන ඉන්න එන්නකොට මේ රාග හිතර නැගිලේනවා. එතොට අර අපි හිතම ආනාපානය බොඳ වුණ වෙලාවක එනවා. ඉති අහම හිතනවා දැන් ඔන්න මම වැරදි තැනක ඉන්නේ මට ඔන්න වැරදුනා කියලා මේක මග ඇරලා වහල දාලා යන්න තමයි උත්සාහය. එහෙම කරන්නේ මොකද්ද? විශ්වාසයක් නැති කෙනෙක් විශ්වාසය දියුණු වෙනකං ඕක කරන්න වෙනවා. විශ්වාසය දියුණු වෙනකං ඕක වහල දාලා යනවා. නමුත් දවසක තේරෙනවා මේ තැනැත්තට මට මගේ සීලය ගැන විශ්වාසයක් තියෙනවා. මම මේ කරන වැඩේ ගැන විශ්වාසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයක් තියෙනවා. අන්න එහෙමනම් මේ රාගයාවට මම මොකටද බය වෙන්නේ කියලා මේ රාග සිතුවිල්ලත් එක්ක ඉන්න පුළුවන්. එතකොට ඉන්නකොට මොකද වෙන්නේ? ටිකෙන් ටික ටිකෙන් ටික මේක ඉතින් එක එක ඔමරි පපා කොමල පපා ඉතින් ඔය වැඩයක් මේ යනවනේ ඔය ගමනක්. ඉතින් මේක ටික වෙලාවකින් ඔන්න ආපවර කලින් තියුණු විශ්වාසය නැති වෙනවා. ආපහු වැරදුනා කියලා හිතෙනවා. සීය මුලා වුණා කියන තරමට යන්න පුළුවන්. නමුත් ඔහොම ටික 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 කරගෙන යනකොට මේ පිළිබඳ දැනුවත්භාවයකින් මේකට යොමු වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? අර රාගේ කියන දේත් පවත්වන්න බෑ. දැන් අපේ හිතේ මේක පවත්වන්න තමයි උනන්දුව තියෙන්නේ. ඒක තිබේවා කියන අදහස තමයි තියෙන්නේ. නමුත් මේ විදිහට සිහියෙන් මේක දිහා බලාගෙන ඉනකොට මොකද වෙන්නේ? ඒක උනත් එහෙමම තියන්න බෑ. ඒකත් ටික වෙලාවකින් වෙනස් වෙලා යනවා. නැති වෙලා යනවා. අලුත් දෙයකට පත් වෙනවා කියන ස්වභාවයක් තියෙනවා. ඊළාට පරයන්කේ බොහොම හොඳට ගෙවිගෙන යන දවසක් තියෙන්න පුළුවන්. ඉතින් ඊළඟ දවසෙත් යනවා මොකද්ද? ආ මම අදත් අර විදිහටම ඉන්නවා. අදත් අර විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. අර විදිහට හොඳට බොහොම ප්‍රණීත විදිහට වාඩි වෙලා ඉන්න පුළුවන් වෙයි කියලා යන්නේ. නමුත් ගියාට මොකද වෙන්නේ? ඒක දෙවනි දවසේ එන්නේ නැහැ. ඒ වෙනුවට වෙන මොකක් හරි අපි හිතමු කකුලේ වේදනාවක්, කොන්දේ වේදනාවක්, අර නිකන් ලුණු දැම්මා වගේ ගතියක් එක්ක තමයි දෙවනි දවසේ ගෙවෙන්නේ. එතකොට අර කලින් දවසේ තිබුණ එකට අපේ හිතේ ආසාවක් ඇති වුණා. නමුත් දෙවනි දවසේ ඒක ලඟා කරගන්න බැරි වුණා. ඉතින් ඕක තමයි බින්දෙන ස්වභාවය. ඉතින් ඕක නැති වෙලා යන්නේ කොහොමද? ඕක නැවත නැවත අත්දකින්න ඕනේ. ඉතින් පළවෙනි දවසේ මම මෙහෙම ගියා, දෙවනි දවසේ බලාපොරොත්තුෙන් යනවා. දෙවනි දවසේ ගියාට හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ආපහු තව දවසක ඒ විදිහට බලාපොරොත්තුෙන් යනවා. තවත් දවසක ඒ විදිහට බලාපොරොත්තුෙන් යනවා. ඒ විදිහට නැවත 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 මේක දකින්නකොට තේරෙනවා බලාපොරොත්තුෙන් ගියාට ඒ අපිට ඕන විදිහට මේක වෙන්නේ නැහැ. ඒ විදිහට අපිට පවත්වන්න බෑ කියලා ඒ තේරුමක් එන්නේ. ඒක අර ණය ක්‍රමයට ගන්න දේ වගේ නෙමෙයිනේ. ඒකේ වෙනුවට අර හිත යටින්ම දැනෙන දැනීමක්. එතකොට හිත යටින්ම හිතට දැනෙන දෙයක්. අපි හිතලා මතලා ගන්න දෙයක් නෙමෙයි. එතකොට ඒක අර මුලින් අපි හිතලා අරගත්ත දෙයට වැඩිය ගොඩක් වෙනස්. ඒ දෙක අතර ගොඩක් ලොකු පරතරයක් තියෙනවා. අන්න ඒ පරතරේ පියව ගන්න ක්‍රමය තමයි ඉතින් නැවත නැවත කිරීම. නැවත නැවත කරන්න බලන්න මේ හිතේ තියෙන ආසාවක් අර කලින් දවස් විදියට හොඳට වාඩි වෙලා ඉන්න. නමුත් දෙවනි දවසේ ඔන්න දැන් ලුණු දෙහි දැම්ම වගේ ගතියක් තමයි තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි දවසේ කොහොම ගතියක්ද තියෙන්නේ? හතරවෙනි දවසේ කොහොම ගතියක්ද තියෙන්නේ? ඔන්න ඔය විදිහට දැන් මේ පරයන්ක ගැන කිව්වොත් ඊළඟට එදිනදා ජීවිතය ගතත් ඒ වගේ මම මේක කරයි කියලා බලාපොරොත්තු වෙනවා, මෙහෙම කරයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ විදිහට වෙන්නේ නැහැ. ඒ විදිහට වෙන්නේ නැහැ. ඉතින් නැවත නැවත දකින්න ඕනේ. දැකලා බලන්න මම එදා මෙහෙම බලාපොරොත්තු වෙන් ගියා, ඒක ඒ විදිහට උනේත් නැහැ. දෙවනි දවසක මෙහෙම බලාපොරොත්තුෙන් ගියා, ඒ විදිහට උනේත් නැහැ. ඉතින් ඕක නැවත නැවත දැකීම තුලින්, නැවත නැවත මේකට යොමු වීම තුලින් අන්න ටිකෙන් ටික මේකට තියෙන බැඳීම අඩු වෙලා යන්න පුළුවන්.
එමසානස මට තේරිච්ච විතර එතකොට ඔබ වහන්සේ කිව්වේ අපිටම අපි චින්තා වැඩ කටයුතු කරනකොට අපේ හිතේ විවිධ දේවල් මතුවෙලා සමහරක් වෙත අපි ඇදිලා යනවා, සමහරක් ඒවා දිහා අපි නිකම්ම යනවා. එතකොට අපි ප්‍රතික්‍රියා දක්නේවත් තියෙනවා. එතකොට විශේෂයෙන් අපි තුම අපිට රාග සිතුවිල්ලක් ආව නැත්නම් ද්වේෂ සිතුවිල්ලක් අපි ඒ ගැන විශේෂයෙන් අත්හැරීමක් කියලා කළ යුතු දෙයක් නැහැ. ඒ කියන්නේ ඒ දිහා ඒකත් තවත් ඒකත් සිතුවිල්ලක් වෙන්න ඇති කියලා ඒ දිහා ටිකක් ප්‍රේක්ෂාවෙන් බලා ඉන්න එකක් තමයි එතකොට මේ සඳහන් කරන්නේ.
ඒක ඒ පිළිබඳ දැනුවත්භාවයක් ඇති කරගන්න. ඉතින් මුලින් විශේෂයෙන් අත්හරින්න ඕනේ. සමහරව වැඩේ පටන්ගෙන යනකොට ඉතින් ඕක ආවහම විශ්වාසයක් නැහැනේ, දිනු වෙලා නැහැනේ. එතකොට මුලින් විශේෂයෙන් අත්හැරලා තමුන්ගේ ඉරියව්වට යන ස්වභාවයක් එන්න පුළුවන්. නමුත් විශ්වාසය දිනු වෙච්ච දවසක මොකද්ද කරන්න තියෙන්නේ? අර ලොකු සයින්ස් කියනවා වගේ සරුංගලේ නූලේ කඩලා ඇරිය දවසට තමයි හොඳම ජොලිය තියෙන්නේ. අපි බලනවා මේ නූල කොහොම හරි තියාගෙන මේ සරුංගලේ අපිට ඕන විදිහට පවත්වන්න. නමුත් ඇත්තටම නූල කඩලා ගියපු දවසට මේක යන දිහා හොයන්න බෑ. අන්න එතකොට අමුතුම ජොලියක් තියෙනවා. ඒ වගේ ජොලියක් තමයි ඔය
කියන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස, අපිට තව අතක් ඉස්සෙනවා. මම ගෞරවයෙන් ධර්ම සුබද ස්වාමීන් වහන්සේට ආරාධනා කරන මේ ප්‍රශ්න උත්තර දෙන්න කියලා. මම නාමන්ත තන්ත්‍රගේ මහත්තයාට ආරාධනා කරනවා මයික් එක මියුට් කරලා ප්‍රශ්නය ඉදිරිපත් කරන්න කියලා.
බොහොම ස්තුති. අවසරයි ස්වාමීන් වහන්සේ, නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේලාට. මේ මෝහසිත කියන එක, ලෝභ ද්වේෂ මෝහයි තුනෙන් මෝහසිත කොහොමද ස්වාමීන් වහන්සේ අඳුරගන්න විදිය? ඒක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ, මේ සියලු දේශනා කමඨහන් වැඩසටහන් ඒ භාවනාදී ඔක්කොම නිවන ඍජු අරමුණු කරගෙන තියෙන්නේ. දැන් මේ විදිහට හිත දියුණු කරමින් සකස් කරමින් මේ පිළිවෙලට හිත වෙනස් කරගෙන යන එක නිවනට උපකාර වෙන විදිහ ගැන ඔබ වහන්සේගේ විස්තරයක් අහලා දැනගන්නත් කැමති ස්වාමීන් වහන්සේ. බොහොම පින්, තෙරුවන් සරණයි.
හරි, මේ දැන් මට තේරුණ විදිහට දෙවෙනි ප්‍රශ්නේ මේ මහත්තයා ඇහුවේ දැන් මේ ප්‍රතිපදාවක් තුලින් දැන් මේ විදිහට මෙහෙම කරගෙන කරගෙන මම මේ ප්‍රශ්නේ තේරුම් ගත්ත වැරදි නම් නිවැරදි කරන්න කියන දාසින් මම මේ කියන්නේ. ප්‍රතිපදාව දැන් මේ අපි මේ කමටහනක් කරගෙනම කොහොමද මේ දේ මෙහෙම කරාම සරලව කියනවනම් මේකෙන් කොහොමද නිවන් දකින්නේ වගේ කතාවක්ද ඇහුවේ?
එහෙම තමයි සෙන්නාසි, මම දන්නවා එහෙම නිවන් දකින්න මේක උපකාර වෙන බව පැහැදිලි. නමුත් ඔබ වහන්සේගෙන් විස්තරයක් විදිහට දැනගන්න තව සතුටුයි ස්වාමීනි.
එහෙනම් පළවෙනි ප්‍රශ්න උත්තර දෙන්න, දැන් නිවන් දැන් මේ වගේ මෙහෙම කමටහනක් අරගෙන දැන් අපි මේ භාවනා කරගෙන යනවා. දැන් මේකෙන් මහත්යට විශ්වාසයකුත් තියනවලු, මෙහෙම මේකෙන් තමයි නිවන් දකින්නේ, මේක තමයි පාර කියලා. ඒ හැබැයි ඒක මොකද්දෝ මන්ද සැකේකුත් තියනවා මේක මෙහෙමමද කියලා.
නෑ ස්වාමීනි,
ඒක හින්දානේ දැන් ප්‍රශ්නේ. ඔතනත් යම් කොනක මෝහය කියන දේ තියෙනවා අය කියලා අපිට යන්තම් වගේ කියන්න පුළුවන්. දැන් රාගයේ ද්වේෂයේ දෙක අපිට තේරුම් ගන්න පුළුවන්. රාගය කියන්නේ මොකක් හරි දෙයකට තියෙන ආසාවක් තියෙනවා නම් ඒක දැඩිව තියෙනවා නම් ඒක රාගය කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ඒ දෙකම ප්‍රතික්ෂේප කරන්න යම් කිසි ආසාවක් තියෙනවා නම් ඒකම ඒක ද්වේෂය කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් ওই දෙකට අමතරව මේ අපි මොකක් හරි කාරණාවක් ගත්තාම ඒක පිළිබඳ කුකුසක් සැකයක් එහෙම තියෙනවා නම් මේ මෙතන අපි මුලා වෙලා කියන ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒක මෝහය කියන තැනට දාන්න පුළුවන්. ඊළඟට දැන් කමටහනක් කියන දේ ගත්තාට පස්සේ දැන් අපි දැන් මේක අර ධම්මකුසල ස්වාමීන් වහන්සේ මුලින් පැහැදිලි කරා වගේ කමටහනක් අරගෙන මේක ස්ථිරයි, නිට්ටයයි, සුඛයි, සුභයි කියලා අරගෙන ඒකම අපි තව තවත් ප්‍රගුණ කරනවා. ඉතින් ප්‍රගුණ කරන්න ඒ කමටහන හරහාම අපිට පේරෙනවා අපි මේක ස්ථිරයි, සුඛයි, සුභයි කියලා තමයි ගත්තේ. නමුත් මේක මට ඕන විදිහට පවත්වන්න බෑ කියලා. මේක නිත්‍ය සුඛ සුභ කියලා ගත්ත දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බවට පත් වෙනවා. ඉතින් අන්න ඒකම ඒ කමටහන කරා අපි තේරුම් ගත්ත දෙයම මේ විද්‍යාගාරයක් තුල කරපු මේ පරීක්ෂණයෙම ඊට පස්සේ ටික ටික තමන්ගේ ප්‍රායෝගික ජීවිතයටත් ඇතුළත් වෙනවා. ඉතින් අන්න ඒක හරහා තමයි කමටහන කරා කොහොමද මේ නිර්වාණ අවබෝධය සිද්ධ වෙනවා කියන දේ බොහොම සරල කෙටිවෙන් පැහැදිලි කරනවා නම් ඉතින් ඕක තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. ප්‍රමාණවත් මදි වගේද?
නෑ සොයනස මට විස්තරයක් වැඩිපුර දැනගන්න අවශ්‍ය වුණේ. ඒ කියන්නේ දහම් දැනුම තව දියුණු කරගන්න. මොකද
ඒ කියන්නේ
කරන
දැන්
දේ
මෙහෙමනේ, දැන් ඇත්තරප දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් බුදුහාමුදුරුව මේ දහම පහුරකටනේ උපමා කරලා තියෙන්නේ. හරි, පහුරකට කියන්නේ නිත්තරණත් අයනෝ ගහනත් අය කියලා කියන්නේ. මේක ඊතර වීම සඳහා පාවිච්චි කරන දෙයක්, මේ නැතුව ග්‍රහණය කරගන්න නෙමෙයි. ඉතින් දැන් අපි මේ ආරම්භයේදීම බුදුහාමුදුරුවෝ දැන් අපිට මේ බුදුබණක් අහනකොට නිතරම ඇහිලා තියෙනවා මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, මේකේ ගණ්ඩ දෙයක් නැහැ, කිසිවක් නැහැ කියලා. ඉතින් මෙහෙම පටන් ගත්තොත් දැන් මේක අනාත්මයි නා. දැන් අපි එහෙනම් මේ මල මගුලන්නේ මේක කරන්න දෙයක් නැහැ නේ මෙතන. දැන් පටන් ගන්නකොට අනාත්මලු අනිත්‍යලු දුක්ඛ. ඉතින් මොකද්ද එහෙනම් කරන්නේ මෙතන? හරි, එහෙම නෙමෙයි. මෙතන අපිට බුදුහාමුදුරුවෝ කමඨාණක් දෙනවා මුලින්. කමඨාණ මොකන්ද? තමන්ගේ ශරීරයත් එක්ක හිත තියාගන්න, දැනුවත් වෙන්න. ඉතින් මේ දැනුවත් වීම හරහාම ඔන්න දැන් අපි මුලින්ම ආරම්භයේදී කියනවා, හරි මට වම් කකුල තියෙනකොට මෙන්න මේ විදිහට බොහොම තදර තේරෙනවා, දකුණු කකුල තියෙනකොට මේ විදිහට තේරෙනවා, හුස්ම ගන්නකොට මෙහෙමයි, හෙලනකොට මෙහෙමයි, යනාදී වශයෙන් ඔන්න දැන් හොඳට ඕලාරිකව වැටහෙන දේ කියනවා. එතකොට තමන්ගේ කල්යාණ මිත්‍රයා තමන්ට උපදෙස් දෙන ගුරුවරයා තමන්ට කියනවා, හරි ඔක දැන් තව හොඳට විස්තර බලන්න, තවත් හොඳට මේක ඇතුළට බහැලා බලන්න. ඉතින් එහෙම බලන්න බලන්න දැන් මේ පුද්ගලයාට මුලින් ඔන්න දැන් පොඩ්ඩක් පොඩ්ඩක් අවුල් වගේ. මොකද මේ ඉස්සල පෙරුණා, දැන් අනේ මන්ද භාවනාව වැරදිලාද කියලා තේරෙන්නෙත් නැහැ, මොකද්ද වෙලා තියෙන්නේ කියලා තේරෙන්නෙත් නැහැ. ඔන්න දැන් ටික ටික මේ අරමුණම කලින් වගේ නෙමෙයි, නිකන් නිදිමතේ වගේ මේක හරියට පේන්නෙත් නැහැ, මගේ සතිය කැඩිලාද දන්නෙත් නැහැ, මොකද්ද දන්නෙත් නැහැ. ඔන්න දැන් ටික ටික මේක එහෙම තත්ත්වයකටපත් වෙලා. ඉතින් එඹරනවා දැන් ගුරුවරයා ගාවට ඇවිල්ලා. ඉතින් ගුරුවරයා අද්දකින් තියෙන කෙනෙක් නිසා මේ වෙන්නේ මොකද්ද කියලා හොඳට දන්නවනම් කොහොම හරි වෙන දේ කියන්න කියලා කිව්වට පස්සේ ඒ ගෝලයාත් අවංකව අතිශෝක්තියක් නැතුව වෙන දේ අවංකව කියනවනම් අන්න එතනදී ගුරුවරයා ටික ටික මේකට ඒ ගෝලයාව හුරු කරනවා. මොකද වෙන්නේ මේ වෙනස් වීම තමයි මේ ලෝකේ තියෙන ධර්මතාවය. ඒක අපි මේ අනිත්‍යයි කියලා කටින් කිව්වට වැඩක් නැහැ. අර විදිහට අපි ආරම්භයේදී පුංචි මූල කර්මස්ථානය කරහා අරගෙන ඒ තුලින් ඒක දකිද්දී අන්න එතනින් අපේ ගුණධර්ම ගොඩාක් වැඩෙනවා. ඊට පස්සේ ඒක ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ වෙන තැනක් තමයි සක්මන් භාවනාව කියන්නේ. සක්මනේදීත් අපි මේ විදිහට වම දකුණ කියලා මේ විදිහට මෙනෙහි කරමින් ආරම්භයේදී බොහොම ඕලාරික අරමුණු අරගෙන ඒ විදිහට සක්මන් කරමින් ගිහිල්ලා පස්සේ අර ලොකු සාංශය කියනවා වගේ අතත් දුරක් මේ වචන එළියට ආවා. ගෙඩිය පිටින් ඇවිදින තැනට ඔන්න දැන්පත් වෙලා. අර අපි ආරම්භයේදී බොහොම තදට මේ නිත්‍යයි සුඛයි සුබයි කියලා ගත්ත මේ වම දකුණ කියන මේ අත්දැකීම, නිත්‍යයි සුඛයි ආත්මයි කියලා මේ බොහොම ඕලාරිකව ගත්ත මේ අත්දැකීම, මේ දැනීම ඔන්න දැන් ටික ටික ගෙවිලා 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 ගිහිල්ලා අපිට ඒක පවත්වන්න බෑ. ඒ පිළිබඳ සිහියෙන් ඉන්න ඉන්න මේක නිකම්ම සියුම් භාවයට පත් වෙලා මේක අන්තිරම අපිට ඕන ඉදිරිය පවත්වන්න බැරි තැනට ගිහිල්ලා. ඉතින් මේ හර අපි තේරුම් ගන්නවා තමන්ගේ සුත්ත මේ දැනුම, චින්තා මේ දැනුමත් එක්කම මේ මේකට මෙහෙමනම් ප්‍රායෝගික ජීවිතය ගත්තත් කොයි දේ තොච්චරයි නේද කියලා. හැම අත්දැකීමම ලැබීමේ අවශ්‍යතාවයක් නැහැ, නවීපස්සාවෙන් අපිට ඒ දේ ගන්න පුළුවන්. ඉතින් ඒ හරහා ඔන්න දැන් හිමීට තේරුම් ගන්නවා කොයි ජීවිතය කියන්නේ, ජීවිතයේ සියලුම දේවල් කියන්නේ මේ වගේ තමයි. ඉතින් අපිට ඕන විදිහට වශයේ පවත්වන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ඉතින් මේකේ මේ කමටහනක් කියන්නේ ඇත්තරම මේ ගමනේදී මේක අපි ප්‍රායෝගිකව පුහුණු වෙන්න ආරම්භ වෙන තැන. ඒ කියන්නේ දැන් මම කමටහනක් කියලා අදහස් කරේ මේ පරියංකේ සහ සක්මන කියන දේ. ඉතින් එතන ඒ ප්‍රායෝගිකව එහෙම පුහුණු වෙන්න පටන් ගත්තට පස්සේ මේක ඇත්තරම විද්‍යාගාරයක කරන පරීක්ෂණයක් වගේ. මේකේ ප්‍රතිඵල, මේකේ වටිනාකම තියෙන්නේ විද්‍යාගාරයක පරීක්ෂණයක් කරපමණින් ඒක ලෝකයට සතක් වෙන්නේ නැහැ. ඒක ඊට පස්සේ තම මනුස්ස දෙන්නේ සිත සඳහා හරි මොකක් හරි හේතුවක් සඳහා අපි ඒක ප්‍රායෝගික ජීවිතේ භාවිතා වෙනව නම් තමයි අන්න ඒ කරව පරීක්ෂණයේ වටිනාකමක් තියෙන්නේ. එහෙම දේවල් තමයි මේ දැන් අද ලෝකේ නවීන තාක්ෂණයේ හරහා අපි භුක්ති විඳින්නේ. අන්න ඒ විදිහට ඒ පරීක්ෂණයේ හරහා තමයි ඊළඟට ප්‍රායෝගික ජීවිතේට ඒ කියන්නේ මේ දුකෙන් මිදෙනවා කියන වැඩේට මේ කතාව උපකාරී වෙන්නේ. එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඉතින් අවසානට යද්දී පරියංකයක් සක්මනක් කියලා ඇත්තරම වෙනසක් නෙමෙයි මුළු ජීවිතේම. ඉතින් කමටහනක් වගේ තමයි. ඉතින් ජීවිතේම සතිමත්.
එයිමයි සොයනස. එතකොට එතනදී අර අනිත්‍ය ධර්මයේ ප්‍රත්‍යක්ෂ භාවයකට හරව ගන්න ඒ පරාසයන් තුල සක්මන සහ පරියන්කේ මෙතනදී පාවිච්චි වෙනවා. ඊට පස්සේ ඒක එතනින් පටන් ගත්තාම සාමාන්‍ය ජීවිතයටත් යනවා. එතනින් මනස උසස් භාවයකට පත්වීම තුළින් නිවන අවබෝධයටත් ඒක ඍජුව උපකාර වෙනවා කියලා තමයි මට තේරුම් ගියේ. එහෙම තමයි මං කලින් දැනන් හිටියේ. නමුත් උපවාසිකේ මේ මේ විස්තර ඉතා මේ විශිෂ්ටයි. සතුටින් අනුමෝදන වෙනවා සොයනස.
ඔව්, ඇයි තින් මේ සරලව කියන්න තියෙන ලොකුවට මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේවා කල්පනා කරන්න යන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම ඒක අපි තුලින්ම අපි දැකිය යුතු දෙයක්. ඒක දකිී යුතුයි කිවට ඒක දකිීවී ඒ අපි ප්‍රතිපදාව හරියට ඉන්නවනම් ඒ තුළින් දකි විහම නැතු ඉතින් කටපාඩන් කරලා එක චින්තාමය දැනුකින් ගත්තට ඒක ප්‍රත්‍යක්ෂයක් වෙන්න නැනති
එහමයි බොහොම පින් ස්වාමීනාංස තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
රයි ස්වාමීන් වහන්ස අපිට තව ප්‍රශ්න ඉදිරිපත් වෙලත් නෑ දැන් අපේ කාල සීමාවත් ඉවරයි විනාඩි 5ක් විතර අපි වැඩිපුරත් අරගෙන තියෙනවා අපි මේ වැඩසටහන මෙතනින් නිමා කරමුද ස්වාමීන් වහන්ස
හොඳයි
එහෙමයි ස්වාමීන් වහන්ස එහෙනම් අපිට පුණ්‍යානුමෝදනා කළ ඔබ වහන්සේලා වන්දනා කරන්න අවසරයිද
හොඳයි හොඳයි
අද අත්තරම අපි මේ පස්වෙනි වතාවටත් ආධුනික කමටහන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වලා සුතානුග්‍රහයක් වශයෙන් බොහොම අර්ථවත් ධර්ම දේශනාවක් පවත්වලා අද දවසේ මේ පය අතුළට රැස් කරගත්ත සියලුම කුසල ශක්තීන් මේ ශාසනය මෙතෙක් පවත්වාගෙන එන්න වැරවීරිය දැරූ සියලුම ගුරු ස්වාමීන් වහන්සේලාටත් අපේ කල්‍යාණ මිත්‍ර හැම දෙනාටමත් ඒ වගේම නිසන්න වනේ ලොකු තැනු සියලුම මූලිකත්වය ගත්ත හැම දෙනාටම සහ ලොකු ස්වාමීන් වහන්සේලාටත් දැනට වැඩ වාසය කරන ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම නිසන්න වනවාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ වැඩසටහන සහභාගී වෙච්ච අපි හැම දෙනාටමත් අනුමෝදන් වේ කියන ශීර්ෂින් යුතු අපි මේ පින් සියලුම දෙවියන්ට ඒ වගේම පින් බලාපොරොත්තුවෙන් මේ විශ්වයේ යම් තැනක වාසය කරන ළඟ හෝ දුර ඇසර පෙනෙන නොපෙනෙන ඕනම සියලුම සත්වයන්ටත් අපේ මළක ඥාතීන්ටත් අනුමෝදන් වේ කියන ශීර්ෂයෙන් යුතුව අපි අවශ්‍ය ගාථා කියලා පුණ්‍යානුමෝදනාවක් කරමු. එක්තාවතාචාම්මේහි සබ්බදා